ගරු ජනාධිපතිතුමනි,
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විවාදය පැවැත්වෙන අවස්ථාවේදී ආර්ථික පිළිබඳ යම් කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳ බෙහෙම් නිශ්චිතවන්ත වෙනවා. අපි දන්නවා පෞගේ කාලයේ විවිධ ජාත්‍යන්තරවත් රට තුළත් ඇතිවුණු යම් යම් ගැටුම්කාරී ස්වභාවයන් මත බොහෝ අයගේ ප්‍රාර්ථනයක් තියෙනවා මේක බිඳ වැටේවි කියලා. මතක තබාගන්න. ඉස්සල්ලාම මේ බිඳ වැටීම අපේක්ෂා කරා ඉන්දියාව සහ පාකිස්තානය අතර යම් යුද ගැටුමක වාතාවරණයක් නිර්මාණය වුණාට පස්සේ මම දැක්ක නිරන්තර මාධ්‍ය සාකච්ඡා තියෙන මහත්තුරු කොළඹට බෝම්බ දාය කියලා අපේක්ෂා කරා. නමුත් ඉගෙනේ පාකිස්තානය විසින් අපිට කොළඹට බෝම්බ දාය කියලා. ඒ යුද ගැටුම් පවතින අවස්ථාවේදීත් ඒ වාතාවරණය පවතින අවස්ථාවේදී අපේ ආරක්ෂක ලේකම්තුමා අපේ හමුදාපතුරු ගණනාවක් ඒ වෙලාවේ සිටියේ පාකිස්තානයේ ලාහෝර්වල. හැබැයි මෙහි විපක්ෂය අපේක්ෂා කරා කොළඹට අවිල බෝම්බ දාය කියලා ප්‍රාර්ථනාව. හරිද? ඊට පස්සේ අපේක්ෂා කරා ඊශ්‍රායල් සහ ඉරානය අතර ජාත්‍යන්තර මට්ටමේ යුද්ධයක් පැනනගුණට පස්සේ දැන් අවස්ථාව ලැබේවි බෙත වැටීමට භාජන වීවි කියලා. ඒක සිද්ධු වුණේ නැහැ. ඊළඟ විශාලතම ප්‍රාර්ථනාව තිබුණේ එක්සත් ජනපදයේ විසින් පණවන ලද බදු ප්‍රතිපත්තිය විසින් අපේ ආර්ථික බිඳ වැටේවි. මම දැක්ක දවස් දෙකකට පෙරත් තමුන්නාන්සලගේ ආර්ථික න්‍යායාචාර්යද හර්ෂ ද ගොඩෙහිවද මන් දන්නේ ගොඩෙහිවත් දැන් නැද්ද? ගොඩේව නැද? ඒ හර්ෂ මම දැක්ක චන්දකාලේ ගොඩේව කිව්වා නැද්ද? නැද්ද? යා කොහෙද ඈ? නෑ මට අවශ්‍ය නෑ. මම දැක්ක මොකද අර එක වැඩසටහන ගිල්ල තමුන්නාන්සල විසින් ඉදිරිපත් කරපු මැතිවරණ ප්‍රකාශනයක නෙවෙයි කියලා ගොඩේව මහත්ම කිව්වා. කවුරුණත් දවස් දෙකකට කලිනුත් කියනවා මේ යන විදිහට හරිද 144% නගී කියනවා. ප්‍රාර්ථනාව ඉන්දියාවේ 15%-20% අඩුවේ කිව්වා ප්‍රාර්ථනාව. නිසා තමුන්නාන්සල හැම වෙලාවෙම අපේ රටේ ආර්ථිකයේ ව්‍යසනයක් ඇතිවේවි කියලා කුරිරු සිහිනයක් දකිනවා. කුරිරු සිහිනය, විනාශකාරී සිහිනය. මතකද බලන්න, ඒ විනාශකාරී සිහිනය සිදුවන්නේ නැහැ. ඒක විතරක් ලියලා තබා ගන්න දේශපාලනේ වෙන රාමුකින් කරන්න පටන් ගන්න. වෙන රාමුකට ඔයගොල්ලෝ දේශපාලනේ මාරු කරන්න. ඔය රාමු වැරදි. නැත්තම් දැන් අගෝස්තු ජනාධිපති පාර්ලිමේන්තුවෙත් නැහැ. අඩුම තරමේ දැන් හිතන්නේ අගෝස්තු ජනාධිපති කෙනෙක් පාර්ලිමේන්තුවෙත් නැහැ. දෙසැම්බර් ජනාධිපති කබීර් සැලසුම් හදලා ඔක්කොම කරලා තියෙන දෙසැම්බර් මාසේ පුටුවේ වාඩි කරවන්න කියලා කිව්වා නේද? කොහොමද දෙසැම්බර් තව මාස 3යි. 24 කල් ගියාද? ඒ කියන්නේ ඒ ජනාධිපති ධූරය පුටුවේ වාඩි වීමේ තීරණය දෙසැම්බර් සිට 27 දක්වා කල් තැබීමේ යෝජනාව ගේන්නේ සම්පත්. නේ ඔයගොල්ලෝ යෝජනා ගේනවා, කල් තබනවා, ඔක හැමදාම කරන්න වෙනවා. හොඳේ දෙසැම්බර් ජනාධිපති කෙනෙක් ඇති වෙන්නෙත් නෑ, මතක තබා ගන්න. ඒ නිසා තමුන්නාන්සලාගේ මේ දේශපාලන ව්‍යාපාරය, දේශපාලන මතය වෙන රාමුවකින් දැන් දේශපාලනය කරන්න පටන් ගත්ත කියලා මම හිතනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කරුණු පැහැදිලි කරන්න කැමති ඇමරිකන් එක්සත් ජනපදයේ විසින් අපිට පණවන ලද තීරුබදු පිළිබඳ ප්‍රශ්නය. මෙය අප්‍රේල් මාසේ 2 වෙනිදා මේ ප්‍රකාශයට පත් කළා කිව්වා. අප්‍රේල් මාසේ 9 වෙනිදා සිට මේක බලපවත්වනවා කියලා. ඒක අපේ රටේ එක්සත් ජනපදයේ වෙනි බදු ප්‍රමාණයක් අපේ රට පණවනකොට උන් තීරණය කරපු මූලධර්මයක් තිබුණා. ඒ මූලධර්මය තමයි රටවල් දෙක අතර තියෙන වෙළඳ පරතරයේ ප්‍රතිශතයෙන් හරි අඩක් තමයි අපේ බදු ප්‍රතිපත්තියට නම් කරේ. එහෙම නැතුව ඔවුන් ඒක ආර්ථික වශයෙන් හොඳද නරකද කියන එක විවාදයක්. හැබැයි ඔවුන් සම්බන්ධ කරගත්තු එක තමයි එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ පරතරයේ 88%ක් තිබෙනවා. ඒකෙන් 50%ක් 44%යි කියලා කිව්වා. ඒක තමයි හැම රටකටම ඒ රටවල් අතර තියෙන වෙළඳ පරතරයේ ප්‍රතිශතයෙන් 50%ක් තමයි බදු ප්‍රතිශතය කියලා නම් කරේ. ඒ අනුව තමයි අපිට 44%ට ආවේ. මම දැක ඒ වෙලාවෙත් කිව්වා අර රටවල් වලට මේ විදියට දාලා තිබියේදී ලංකාවට 44%ක් වැටීම ආණ්ඩුවේ අසාර්ථක බව. ආණ්ඩුවේ අසාර්ථක භාවයක් නෙවෙයි. ඔවුන්ගේ බදු පැනවීම සඳහා සකස් කරගත් මූලධර්මය තමයි ප්‍රතිසතාත්මක ගත්තහම වෙළඳ පරතරය එහෙන් හරි අඩක්. යම් රටකට සිට 25ක් ආවනම් ඒ රටවල් අතර වෙළඳ පරතරය සිට 50ක් ආවනම් ප්‍රතිසතයේ සිට 25ක් වෙනවා. ඒ අනුව අපිට සිට 44ක් ආවා. එතකොට අපිට ඒ 44 අගේ නිර්මාණය වෙන්නේ අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් මත නොවේ, එක්සත් ජනපදයේ සහ අපි අතර තියෙන වෙළඳ පරතරයේ ස්වභාවය මත. ඒක හරි පැහැදිලි. විශේෂයෙන්ම අපි එක්සත් ජනපදයේත් එක්ක මේ සාකච්ඡාවලට අවතීර්ණ වෙන්නේ අපි විවෘතව පිළිගත යුතුයි අපි යම් අසීරු තත්වයක සිට. අසීරු තත්වයක සිට. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකඟතාවයක තිබෙන තිබෙනවා. ඒ රාමු තුල අපි ගමන් කරමින් තිබෙනවා. අනිත් පැයෙන් ගත්තොත් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ජනගහනයේ විශාලත්වයේ තියෙන වෙනස්කම්, ආර්ථිකයේ විශාලත්වයේ තියෙන වෙනස්කම්, ජනතාවගේ ලයිෆ් ස්ටයිල් එක, ජීවන රටාවේ තිබෙන වෙනස්කම්, මේ ඔක්කොමත් එක්ක බලපුවාම අපිට සංසදනාත්මකව මේක එකතැනකට යෙමේ දුෂ්කරතාවයක් තිබෙනවා. ඒ වගේම අපේ අපනයනවලින් සිට 25කට වඩා වැඩි ප්‍රමාණයක් යන්නේ එක්සත් ජනපදයට. ඒ අපේ අපනයන ආර්ථික විශාල බලපෑමක් ඇති කිරීම අනතුරක් තිබුණා. ඒ වගේම අපේ ඇඟලුම් වලින් සිට 60කට ආසන ප්‍රමාණයක් යන්නේ එක්සත් ජනපදයට. ඉඳ කම්කරුවන් 103,000කට ආසන ප්‍රමාණයක ඍජු රැකියාවලට බලපෑමක් ඇතිවීම අනතුරකට තිබුණා. එනිසා අපි මේ සාකච්ඡාවලට ප්‍රවිෂ්ඨ වෙන්නේ යම් අසීරු අඩියක සිට. ඒ අනුව අපි ඉතාමත් ප්‍රබල කණ්ඩායමක් අපි නම් කරා. මම දැක්කා මම එකක් කියන්න කැමති. මේකේ පියවරෙන් පියවර රතිඤ්ඤා දාන්න අත්පොළ සඳහන් අපි ඇවිල්ලා මෙතන කිව්වනේ. පියවරෙන් පියවර අපේ සාකච්ඡාවට කරපු අය මාධ්‍ය සාකච්ඡා තියලා රඟ දක්වන්න අපි උවමනාවක් තිබුණනේ. අපි මේ ගැඹුරේ තියෙන අර්බුදයේ ස්වභාවයත් ඒ අසීරුතාවයත් හඳුනගෙන තිබුණා. එනිසා අපි නිරන්තරයෙන් සාකච්ඡා කරමින් ඉතා හොඳ කණ්ඩායමක් අත්පත් කරා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා වර්තමාන හර්ෂණ සූර්යප්පෙරුම, ඒ වගේ මහ බැංකුවේ අධිපතිතුමා නන්දලාල් මහත්මිය, ඒ වගේම වෙළඳ අමාත්‍යාංශයේ අපේ ලේකම්තුමා විමලේන්ද්‍ර රාජමැතිතුමා, ඒක බදු ප්‍රතිබඳව අපි කවුරුත් පිළිගන්න විශේෂඥාණයක් තියෙන කෙනා, අපේ ජනාධිපති ආර්ථික උපදේශකයාගේ දුමින්ද හුලංගම් මැතිතුමා, ඒ වගේම මෙහිදී විශාල සම්බන්ධීකරණ සහයක්. අපි දන්නවා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාව අතර කාලයේ ඇතිවෙන වෙනස්කම්, දවල් සහ රාත්‍රී වෙනසක් ඇති වෙනවා. ඒ නිසා සමහර දේවල් අපිට පාන්දර 2ට 3ට සාකච්ඡාවලට අවතීර්ණ සිද්ධ වෙලා තිබුණා. එහිදී මම දන්නවා නිදි වර්ජිතව අපේ එක්සත් ජනපදයේ තානාපති මහින්ද සමරසිංහ මැතිතුමා මේදී විශාල කාර්යභාරයක් ඉටු කරා. එතකොට අපි මේ කණ්ඩායමක් හැටියට අපේ කණ්ඩායම අවස්ථා දෙකක් එක්සත් ජනපදයේ සිල සාකච්ඡා කරා. ඒ වගේම අවස්ථා කීපයක් අපි සූම් හරහා සාකච්ඡා පැවැත්තුවා. මාධ්‍ය ඍජුව මැදිහත් වූ එක්සත් ජනපදයේ අදාළ බලධාරීන්ක සාකච්ඡා පැවැත්තුවා. අපිට අවශ්‍යකම තිබුණා මේ තත්ත්වය ඉතා හොඳින් අවසන් කර රටේ ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති නොවන ආකාරයේ මේ ප්‍රශ්නේ විසඳා ගැනීම අභියෝගයක් අපිට තිබුණා. ඒ අභියෝගය අපි ඉතාමත් සාර්ථකව නිමා කරා කියන සතුටක් අපිට තිබෙනවා. සතුටක් රට පිළිබඳ. පුද්ගලිකව මා පිළිබඳ අපේ රට පිළිබඳ සතුටක් තිබෙනවා. ඒ අර්බුදය අපි පියමන් කරගන්න සමත් වුණා. එහිදී විශේෂයෙන්ම අපි ඔවුන් විසින් ඉදිරිපත් කළ ද එක්සත් ජනපදයේ විසින් අපිට ඉදිරිපත් කළ සමහර යෝජනා තිබුණා. ඒ යෝජනා පිළිබඳ සාකච්ඡා මට්ටමේ ඉන්නවා. අපි මේ වනතේ කිසිදු අවසන් එකඟතාවයකට ඇවිල්ලා ගිවිසුමක් අත්සන්කොට නැහැ. ඒක මා කියන්න ඕන. තාම කිසිදු ගිවිසුමක් අත්සන්කොට නැහැ. නමුත් අපි යම් සාකච්ඡාවල යම් ප්‍රගතියක් එකඟතාවයෙන් අපි ඇවිල්ලා තිබෙනවා. නමුත් අවසන් වශයෙන් ගිවිසුමට අත්සන් කරලා අපි තාමත් එක්සත් ජනපදයේ සමග නැහැ. නමුත් ඔවුන්ගේ පැත්තට අපි ස්තුතිවන්ත වෙන්න ඕනකම තිබෙනවා. මෙවැනි යම් සාකච්ඡා ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ඇටියට සැලකිය යුතු ප්‍රමාණිකෙන් අපිට 20% දක්වා අඩු කරගන්න සමත් වුණා. ඒක බලන්න ඕනකම තිබෙන්නේ අපේ වෙළඳ පරතරය මත තමයි අපිට 44 ලැබෙන්නේ. ඒක තමයි ඔවුන්ගේ මූලධර්මයේ. ඒ 44 සිට 20 දක්වා අඩු කර ගැනීම සාකච්ඡා සහ ඔවුන් සහ අප අතර තිබෙන එකඟතාවයේ වැදගත් ප්‍රතිඵලයක් ලෙස අපි කල්පනා කරනවා. එනිසා ඒ පිළිබඳව හැම තීන්දුවක් ගැනීමේදීම සමහර HS කෝඩ් ප්‍රමාණයක් ඔවුන්ට නිදහස් කළ යුතු තිබෙනවා. ඊට බලපාන කර්මාන්තකරුවන් ව්‍යවසායකයන්ට අපි සාකච්ඡා කරා. අපි යම් ශේෂ්ත්‍රයක් විවෘත කිරීම පිළිබඳ සාකච්ඡා කරනවා නම් ඊට අදාළ පාර්ශ්වකරුවන් ගෙනල්ලා මේ ශේෂ්ත්‍රමය ආකාර විවෘත කිරීම සිද්ධ වුණොත් කුමක්ද සිද්ධ වෙන්නේ? ඔබේ ව්‍යාපාරයට ඔබේ කර්මාන්තයට කවර ආකාරي බලපෑමක් සිද්ධ වෙනවද කියන කරුණ පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් තමයි අපි සාකච්ඡා කණ්ඩායම මේ සාර්ථකත්ව ගමන් කරේ. එම නැතුව කාමරයක් ඇතුලේ හතර පහ දිනක කරන කුමන්ත්‍රණයක් ලෙස නෙවෙයි ඊට අදාළ පාර්ශ්වකරුවන් එක්ක නිරන්තරයෙන් සාකච්ඡා කරමි. මේ ගන්නු ලබන තීන්දුව එක්සත් ජනපදයේත් එක්ක එනු ලබන මේ එකඟතාවය ඔබගේ කර්මාන්තයට කෙසේ බලපාවිද? ඔබේ වෙළඳපොළට කෙසේ බලපාවිද කියන සාධක බිනව සැලකිලි කරමින් තමයි අපි මේ එකඟතාවයට එමින් තිබෙන්නේ. ඉන්සා මේට සහභාගී කරගත්තක හැම පාර්ශ්වකරුවෙක්ම අපි සහභාගී කරගන්න වගකීමක් ලෙස අපි කටයුතු කරා. එනිසා මම හිතනවා එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්තිය මත තමුන්වහන්සේලා අපේක්ෂා කරා නම් ආර්ථික බිඳ වැටීමක් ඒකත් දැන් අවසන්. තාමත් අවසන් එකඟතාවයක් නැහැ. අපිට 120ක් තිබුණා. අපි තාමත් උත්සාහ කරනවා ඒ 120 ප්‍රතිශතයත් අඩු කරගන්න පුළුවන්ද කියලා සාකච්ඡා අපි ආරම්භ කරලා තිබෙනවා. ඒක තමයි රටපැත්තෙන් අපි ගත යුතු තීරණය. ඊළඟ මම දැක්කා බොහෝ විට ඉදිරිපත් කරන්න පටන් ගත්තා මේ ජාත්‍යන්තර අපි දන්නවා අපිට බාහිරව තිබුණු අභියෝග තුනක් තිබුණා. බාහිරව එකක් අපි නොසිතූ ආකාරයෙන් එක්සත් ජනපදයේ විසින් අපිට පටවන ලද බදු ඒක අපි නොසිතූ අපි හදාගන්න ලද සැලැස්මට පරිබාහිරව අපිට ආපු තර්ජනයක්. ඉතින් අපි සකස් කරලා තිබෙන්නේ එවැනි තර්ජනයක් අපේක්ෂාවෙන් නොවේ. නමුත් ඒ තර්ජනයෙන් අපි මුදා මිදෙන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි කටයුතු කරමු. ඊළඟ අපිට බාහිර වශයෙන් එන අභියෝගය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව මම දැක්ක බොහෝ අය ඉතාමත් වැරදි අසත්‍ය විකෘති කරන තොරතුරු ඉදිරිපත් කරනවා. කිසිසේත්ම අපේ සමාලෝචනයක් පහුණේ නැහැ. ඇත්තටම පහුණේ තුන්වෙනි සමාලෝචනයේ. තුන්වෙනි සමාලෝචනය ආරම්භ කරන්න තිබුණේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. හැබැයි සැප්තැම්බර් මාසේ මැතිවරණය පවත්වන නිසාම ඔවුන්ම විසින් ප්‍රකාශයට පත් කරා මැතිවරණයක් තිබෙන වෙලාවක ඔවුන් සූදානම් නැහැ සාකච්ඡා ආරම්භ කරන්න කියලා. නැවත පාර්ලිමේන්තු විසුරුව හැරියේ. පාර්ලිමේන්තු විසුරුව හැරියට පස්සෙත් නැවත ප්‍රශ්නයකට මුහුණ දුන්නා. මොකද්ද? මැතිවරණයක් තියෙන වෙලාවක සාකච්ඡා ආරම්භ කරන්න බෑ කියලා ඔවුන් කිව්වා. ඊළඟ මැතිවරණ අවසන් වුණා නොවැම්බර් මාසේ 14 වෙනිදා. අපි ස්තුතිවන්ත වෙනවා නොවැම්බර් මාසේ 16 වෙනිදාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ලංකාවට ආවා. කියන මැතිවරණ අවසන් වී දවසකින් පසුව අපි නැවත සාකච්ඡා පටන් ගත්තා. ඒ සාකච්ඡා වලදී සමහර එකඟතාවයන් තිබුණා. අපි පූර්ව ආපු එකඟතාවයන් තිබුණා. සමහර දේවල් අපි අයවැලේකරින් ප්‍රකාශයට පත් කරන්න ඕන තිබුණා. සමහරව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ යුතු තිබුණා. අයවැලේකරණයක් අපිට නොවැම්බර් මාසේ 14 වෙනිදා 21 වෙනිදා කැබිනට් මණ්ඩලෙ පිහිටවල අපිට අවස්ථාවක් නැහැ අයවැලේකරණයක් ඉදිරිපත් කරන්න. නිසා අයවැලේකරණය සම්මත කර ගැනීම මාර්තු මාසේ 21 වෙනිදා දක්වා පස්සට ගියා. ඒතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඩුමතරම අයවැලේකරණ ඉදිරිපත් කරන තෙක් ඔවුන්ගේ යම් එකඟතාවයන්ට ඒ මේ අයවැලේකරණය ප්‍රකාශයට පත් කළ යුතු අදහස් තිබුණා. තේස කාලයක් ගියා. හැබැයි අපි අයවැලේකරණ ඉදිරිපත් කළා පෙබරවාරි මාසේ 28 වගේ වෙනකොට අපි තුන්වෙනි සමාලෝචනයේ සාකච්ඡා සාර්ථකව අවසන් කරගෙන අපිට පුළුවන්කම ලැබුණා ඒ වැඩසටහනේ ඉන්න සහ අපි සමහර දේවල් අපි සංශෝධනය කරගන්න සමත් වුණා. අපි බදු පේ ටැක්ස් එක අපි අඩු කරගත්තා. කිරිසාසිත දේවල් අපි අඩු කරගත්තා. අපිට තිබුණ සේවා බද්ද මාර්තු මාසේ දාන්න එක අපි පස්සට දාගත්තා. මාර්තු මාසේ දීපල බද්ද දාන්න තිබුණා අපි ඒක පස්සට දාගත්තා. නිසා යම් සාර්ථක සමාලෝචනයකින් පසුව තමයි අපි තුන්වෙනි සමාලෝචනය නිමා කරා. හතරවෙනි සමාලෝචනයේ තුන්වෙනි සමාලෝචනයේ පසු හතරවෙනි වාරිකය ලැබුණා. ඊට පස්සේ ගත්තොත් මොකද්ද අපිට ඊළඟ නැවත පස්වෙනි සමාලෝචනය දැන් ආරම්භ කරන්න ඕන. ඊළඟ හතරවෙනි සමාලෝචනය නිසි පරිදි අවසන් කරා. අපි අතර තිබුණේ ජුනි මාසේ 30 වෙනකොට අවසන් වෙයි තිබුණා. ජුනි මාසේ 1 වෙනකොට අපි හතරවෙනි සමාලෝචනය අවසන් කරලා අපිට ඊළඟ පස්වෙනි වාරිකය ලබා දීම සඳහා එකඟතාවයකට ආවා. එම වැඩසටහන අපි ඒ රාමු ඉන්නවා. මම දැක්ක ඊට පස්සේ විශාල ආන්දෝලනයක් ඇදුවා මේ විදුලි බිල පිළිබඳව. කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්න ප්‍රතිපත්තිය ඉතාමත් පැහැදිලි ප්‍රතිපත්තිය. මොකද විදුලි බල මණ්ඩලය සහ තෙල් සංස්ථාව මා පසුව දවසක ඉදිරිපත් කරන් තෙල් සංස්ථාවේ ණය කන්දරාව විසින් අපේ ලංකා බැංකුව සහ මහජන බැංකුව බිඳ වැටීමේ අනතුරකට මුහුණ දීලා තිබුණා. ඉතින් තෙල් සංස්ථාව සතුව තිබුණු සියලු ණය භාණ්ඩාගාරේ ගත්තා. භාණ්ඩාගාරය අරගෙන තමයි තෙල් සංස්ථාවත් බේරගෙන ලංකා බැංකුවත් බේරගෙන මහජන බැංකුවත් බේරගෙන යන්නේ. හරිද? අර්බුදයන් විශාල ණය කන්දක් ඩොලර් බිලියන 3-4ක ණය කන්දක් තිබුණා ලංකා බැංකුව සහ මහජන බැංකුව ඩොලර් බිලියන වලින් මතකද බලන්න. ඩොලර් බිලියන 3-4ක ණය කන්දක් තිබුණා තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට. බැංකු දෙකත් අනතුරුක තිබුණා තෙල් සංස්ථාවත් අනතුරුක තිබුණා. අපි තෙල් සංස්ථාවේ තිබුණ ණය මුදල භාණ්ඩාගාරයට පවරගත්තා. හැබැයි විකුණන තෙල් වලින් යම් රුපියල් 50ක් ආසන්න මුදලක් අපි භාණ්ඩාගාරයට ගන්නවා ණය ගෙවීම සඳහා. වැරදිද? මේව තමයි ප්‍රතිපත්ති. බැංකු ආරක්ෂා කරගන්නත් තුන තෙල් සංස්ථාව ආරක්ෂා කරගන්නත් විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි එකඟ වෙලා තිබෙනවා. මොකද්ද? අපි එකඟයි යම් භාණ්ඩයක් රජය අපේ ආර්ථිකයේ ව්‍යාපාර ශේත්‍රවල සිටිය යුතු කියලා අපි හඳුනාගත්තු ශේත්‍ර තියෙනවා. මූල්‍ය වෙළඳපොලේ රජය ඉන්න ඕන. බලය ශක්ති වෙළඳපොලේ රජය ඉන්න ඕන. වරාය වෙනි ඉතාමත් උපාය මාර්ග වැදගත් ශේත්‍රවල රජය ඉන්න ඕන. අපි ඒක ප්‍රතික්ෂේප කරන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි, වෙනස් කරපු දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. ඒවා අපි සංගෝපදේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. අපේ බල ශක්ති වෙළඳපොලේ රාජ්‍ය පංගුවක් නියෝජනය විය යුතුයි. කවුද එපයි කියන්නේ? අපේ මූල්‍ය වෙළඳපොලේ රාජ්‍ය පංගුවක් නියෝජනය විය යුතුයි. අපේ උපාය මාර්ග වශයෙන් වැදගත් වරාය වගේ ශේත්‍රවල රාජ්‍ය නියෝජනය විය යුතුයි. අපි අත්තරින්නේ නැහැ. හැබැයි රජය තෙල් සංස්ථාව බල ශක්ති වෙළඳපොලේ යම් පංගුවක් නියෝජනය කරනවා නම් ඒ ජනතාවට බරක් නොවිය යුතුයි. ඒවා අධික ලෙස පුරවල, අධික ලෙස නාස්ති කරලා, විනාශ කරලා එම් ගන්න බෑ. එනිසා මොකද කරන්න ඕන? කරන්න ඕන කම තිබෙන්නේ නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගලපන්න ඕන. ඒක වැරදියක් නෙමෙයි. තෙල් ලීටරයක් ගමට ගිහලා පෙට්‍රල් ෂෙඩ් එකේ විකුණන්න කොච්චර පිරිවැයක් කරනවද? ඒ පිරිවැයට අනුව මිල ගලපන්න ඕන. ඒ ගලපීමේ සූත්‍රයට අපි එකඟයි. හැබැයි යම් පාර්ශ්වයක් ඉන්නවා නම් ඒක තමයි ආර්ථිකයේ ප්‍රබල ලෙස බාධාවක් ඇති වෙනවා නම් ඒකට අපි සහනාධාරයක් දෙන්න ඕන. අපි දීවර ශේත්‍රයට භූමිතල සහනාධාරයක් ලබා දෙන මොකක් වෙනවද? මිල ගලපුවොත් දීවර ශේත්‍රයේ කර්මාන්තර බලපෑමක් ඇති වෙනවා. ඒකට අපි සහනාධාරයක් දෙනවා. හැබැයි ප්‍රතිපත්තියක ලෙස අපි නිෂ්පාදන පිරිවැයට අනුව මිල ගලපීමේ අපි ඉන්නවා. ඒ ජාත්‍යන්තර මුල් ආරම්භ තුල අපිට කියවනවද නැද්ද? ඒක අදාළ නැහැ. ඒක කළ යුතු දෙයක්. කවුරු හරි කියනද ඒක වැරදි කියලා? ආ මේ ජාත්‍යන්තර මුල් ආරම්භ තුල කොන්දේසි ඒකේ උගුල ඒකේ උගුල නෙවෙයි මේ. මේක ඇවිල්ලා මොකද්ද? අපේ ප්‍රතිපත්තිය. ඒ අනුව හිතුව මොකද්ද? ඊළඟ අර්බුදයේ ඇතිවේ විදුලි බල ප්‍රශ්නේ මත, විදුලි බිලේ ප්‍රශ්නේ මත.
ගරු ආන්පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා,
කතානායකතුමනි, අද දින දිවා විවේකයේ නොතකා සභාව වැඩ කටයුතු පවත්වාගෙන යා යුතුය යෝජනා කරනවා.
සභාව එකඟද?
ආයි.
ඒ කියන්නේ බිලියන මම කියන්නේ නැතුව ඒ නිසා නේද? මේ විදුලි බල විදුලි බිල පිළිබඳ ප්‍රශ්නේ කඩාවැටේ කියලා කල්පනා කරා. වෙන්නේ නැහැ. උනේ නැහැ. ඊට පස්සේ මම දැක්කා, හරිද? අපි ඉතා හොඳින් විදුලි බල මණ්ඩලයේ දීකටම කැඳවුවා. උන්ගේ ගිනුම් බලමින්, උන්ගේ ශේෂයන් බලමින්, ඒ ගිනුම් වල තියෙන විවුල් භාවය කල්පනා කරමු. අපි දිවාර විදුලි බල මණ්ඩලයේ කැඳවලා ඒ වගේ ඇත්ත ශේෂයන් සමහර හොයාගන්න බෑ. ගිනුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර ගිනුම් වල ස්ථාවර තැන්පතු, සමහර ගිනුම් වල ඕඩි. එහෙමයි මේ ආයතන දුවලා තියෙන්නේ. අති සමීපව අධ්‍යයනය කරා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද දත්ත, තොරතුරු, ගිනුම් කොහොමද මේක තියෙන්නේ කියලා. හැබැයි මම දැක්ක විපක්ෂ නායකතුමා ආණ්ඩුවට කලින් විදුලි බිල ප්‍රකාශයට පත් කරා. 133යි කිව්වා. ඉන්නවද දන්නේ ආගෙන? 133යි කිව්වා, මතක තබාගන්න. හරිද? හැබැයි අපි හරියට බැලුවා මොනවද ගිනුම් වල තත්ත්වය. ගිනුම් වල තත්ත්වය බලලා, පොරොත්තු දීමේ හැකියාව බලලා, ඉතිරි මාසාවේ පුරෝකතනය බලලා, වර්ෂාව කොච්චර වේවිද, සුළං බලයෙන් කොච්චර පුළුවන්ද, අපිට ගල්ලංගුරු වලින් කොච්චර පාවිච්චි කරන්න පුළුවන්ද, මේ ඔක්කොම බලලා අපි ඉතාමත් හොඳ සූත්‍රයකට අනුව විදුලි බිල තීරණය කරා. කුඩා වැඩිවීමක් සිද්ධ වුණා. ඇයි ඒක? ඇයි වැඩි වෙන්නේ? මොකක් නිසාද දන්නවද? ජනවාරි මාසේ අඩු වෙනවා 130කින්. ගිය අවුරුද්දේ ජූලි මාසේ 123කින් අඩු වෙනවා. එතකොට මේ අවුරුද්දේ මේ වෙනකොට එක මාස ගිය අවුරුද්දේ ජූනි වල 123කින් අඩු වෙලා, මේ අවුරුද්දේ 120කින් අඩු වෙලා 143කින් අඩු වුණේ විදුලි බිල. පහුගිය මාසෙහි විදුලි බිල අඩු වීමට හේතු සාධක උනේ පුරෝකතනයේදී නෙමෙයි, ගිය අවුරුද්දේ වැඩි නොකරපු කාලෙ තිබුණු ලාභය ගණන්ලා තමයි ඒක ෆික්ස් කරේ. දැන් ලාභයක් ගෙන්නනේ. ඒව තේරුම් ගන්න, නිකන් වැඩි කරා උම කියන්න එපා මද්දුම. හරිද? මොකක් හරි හරයාත්මක මොකද්ද මේකේ දත්ත, තොරතුරු, සිද්ධාන්තය මොකද්ද කියලා අධ්‍යයනය කරන්න. එහම අධ්‍යයනය කළ කරුණු කොහොමද? හරිද? මොකද ගියා ජනවාරි මාසයේ සහ ජූනි මාසයේ දක්වා ගිය අවුරුද්දේ විදුලි බිල අඩු කරන්න තිබියදී. හැබැයි දැන් ලාභයක් ලැබවල බිලියන 41ක විතර. අන්නේ බිලියන 41 මේ අවුරුද්දේ ජනවාරි ජූනි වලට විදුලි බිලට පාරිභෝගිකයන්ට දෙන්න ඕනක් තීරණය කරා. විදුලි බිල අඩු වෙන්නේ පහුගිය මාසයේ ගිය අවුරුද්දේ සමාන්තර මාසයේ ලාභය මේ අවුරුද්දට ගලපන නිසා. හරි. ඉතින් ඊළඟ මාසයට ගලපන නැහැ. ජූනි මාසයේ විදුලි බිල 120කින් අඩු කරා. ඒ නිසා අවසන් මාසයේ ලාභයක් ලබන්නේ නැහැ. ඒක ලාභයක් ගෙනලා ගලපන්න නැහැ. මතක තබාගන්න. මේවා ඉතාමත් විද්‍යාත්මක ක්‍රමවේද. නිකන් ඔය නැගිටලා නැද්දුම. හරිද? ආ වැඩි වුණා, අඩු වුණා. ඒ වාඩි වුණා නැගිටුණා වගේ කතා නෙවෙයි මේවා. මේවා ඊට වඩා ආර්ථික સિદ્ધාන්ත. මතක තබාගන්න. ඒ સિદ્ધාන්ත වලින් දැන් අපි වැඩ කරනවා. එනිසා අපි සමත් වෙලා තියෙන කුමක්? එනිසා අපි ඒ ජාත්‍යන්තර මුල් ආරම්භයේ වැඩසටහනත් එක්ක අපි ඉදිරියට යමින් තිබෙනවා. ඒ බිඳවැටීම් පිළිබඳ තමුන්වහන්සේ අපේක්ෂාව කරා නම් ඒ අපේක්ෂාව යථාර්ථ වෙන්නේ නැහැ. ඊළඟ අපි බාහිර වශයෙන් මුහුණ දෙන තුන්වෙනි සාධකය තමයි GSP Plus බදු සහනය. 2027 වෙනකොට අපිට GSP 2027 අවසන් වෙනකොට අපිට දැනට අපි GSP බදු සහනේ එකඟතාවය අවසන් වෙනවා. අපි සාමාන්‍යයෙන් අපේ අපනයනයෙන් සිට 23ක් විතර යවන්නේ යුරෝපා සංගමයට. යුරෝපා සංගමයේ රටවල් වලට තමයි අපි සිට 23ක් විතර යවන්නේ. එතකොට අපේ GSP බදු සහනේ ගත්තොත් HS කෝඩ් 7100ක විතර HS කෝඩ් 6200කට වගේ අපිට බදු සහනයක් තියෙන යුරෝපා මාකට් එකේ. ඒ නිසා එයත් අපිට මේ ආර්ථිකයේ තියෙන තත්ත්වය අනුව ඒ කම්පැනි අපිට දරා ගන්න අමාරු වෙයි කෙටි කාලයකට. ආර්ථික ස්ථාවරුන්ට අපිට ඒක දරා ගන්න පුළුවන්. නමුත් තාමත් අපි ආර්ථික ස්ථාවර කරමින් ගොඩනගමින් යන ගමන. ඒ වගේ වෙලාවක එක්සත් ජනපදයේ බදු ප්‍රතිපත්තිය, ඒ වගේ වෙලාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් විතැන්වීම, ඒ වගේ වෙලාවක GSP බදු සහනය අහිමි වීමෙන් සාධක අපිට විශාල කම්පනයක් ඇති කරන අපේ ආර්ථිකයට. එනිසා අපි විශාල සාකච්ඡාවක යෙදෙමින් තිබෙනවා. 2027 අග වෙනකොට යුරෝපා සංගමයට අපි යවන අපනයන වලින් අපිට වෙළඳපොළ GSP බදු සහනය ආරක්ෂා කර ගැනීම සඳහා සමහර අපි උන්නක සාකච්ඡා කරා. සාකච්ඡාවලදී අපි එකඟතාවකට ඇවිල්ලා තිබෙනවා. අපි ඉතාමත් හොඳ ස්ථාවරයක ඉන්නවා. මේ රටේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි විය යුතුයි. ඒක අපි නිස්ථාවරයක්. ඔන්ලයින් සේෆ්ටි බිල් එක වෙනස් විය යුතුයි. අපි නිස්ථාවරයක්. ඒ වගේ මේ රටේ සැඟවුණු ඝාතනයන් සහ අපරාධයන් පිළිබඳව නිසි පරීක්ෂණ පැවැත්විය යුතුයි. අපි ස්ථාවරයක්. මා හිතන්නේ අපි ඉතාමත් හොඳින් යුරෝපා සංගමයේ නියුතු මහතුරුත් එක්ක සාකච්ඡා කළා. මේක තමයි අපේ ආණ්ඩු ස්ථාවරය. ඒ අපේ රටේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කිරීම, මේ වෙලාවේ ඉන්න රාජ්‍ය වගකීම, ඒක අපි බාර ගන්න වගකීම, අපේ ආණ්ඩේ වගකීම ඒක. අපිට බාහිර පාර්ශ්වයෙන් එක පෙන්වනවාද නම් අපි සතුටුයි. බාහිර පාර්ශ්වයෙන් පිළිමද අවධානය යොමු කරන අපි කැමතියි. හැබැයි අපිට වගකීමක් තියෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් සුරක්ෂිත කිරීම. මා හිතනවා මේ සුරක්ෂිත වේ ක්‍රියාමාර්ගයේ මෑත කාලේ රජයක් ගත් ඉතාමත් ඉදිරි පියවර අපි ආරම්භ තිනවා. ඒ නිසා GSP බදු සහනය අවසන් වීම මොකද තව මාස 6ක විතර ඕක පටන් ගන්නවා. ඒකම කියලා යන්නේ දැන් මම. තව මාස 6ක විතර පටන් ගන්නවා යුරෝපා බදු සහනය අහිමි වෙනවා දැන් වැටේ 2027 අග වෙනකොට කියලා. ඒකයි මම කියන්නේ හොඳයි. හරිද? ඒක වෙන්නෙත් නැහැ. ඒකත් අපි ඉතාමත් සාර්ථක සාකච්ඡා පවත්වමු කියන. ඒ නිසා බාහිර වශයෙන් අපිට ආපු අභියෝගයන්. ඒ අභියෝගයන් ඉතා හොඳින් බාහිර පාර්ශ්වයෙන් එක තියෙන අපේ ගනුදෙනු. බාහිර පාර්ශ්වයෙන් එක අපි විසඳා ගත යුතු කරුණු. ඉතා හොඳින් අපි විසඳා ගන්න සමත් වෙමින් මේ ආර්ථිකය කළමනාකරණය කරමින් තිබෙනවා. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵල බවට පත් වෙන්න ඕන මොකක්ද? ඒකේ ප්‍රතිඵල බවට පත් වෙන්න ඕනකම තිබෙන්නේ මා දැක්ක මීට කලින් කරන මන්ත්‍රීවරයා කිව්වා. ඔව් පහළ ජනතාවට සහන යන්න ඕන. ඒ පිළිබඳ ඉතාමත් අවංකව වුමනාවක් කියලා ආණ්ඩුවක් මේක. මතක තබා ගන්න. හැබැයි පහළ ජනතාවට ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යන්න කලින් ආර්ථිකයක් ඕනා. ආර්ථිකයක් නැතුව ආර්ථිකේ ප්‍රතිලා ආර්ථිකේ ශක්තිමත් බවක් නිර්මාණය කරගන්න නැතුව ආර්ථිකේ ලොකු කරගන්නේ නැතුව කොහොමද පහළ ජනතාවට ගලාගෙන යන්නේ? පළමු අභියෝගය ආර්ථිකය ශක්තිමත් බවට පත් කර ගැනීම. එහෙම අර කරුණු තුරින් අපි සාර්ථක බවට පත් වෙලා තියෙනවා. අනිත් පසින් ගත්තොත් අපි සැලකිතු ප්‍රමාණයක අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ මහ බැංකුව ඇතුළු මුදල් මමාත්‍යංශي සැලකිතු ප්‍රමාණයකින් සමත් වෙලා තිබෙනවා. අවුරුද්දකට ආසන්න කාලයක් ඩොලරය 300 සීමාවේ ආරක්ෂා කරගෙන තියෙනවා. ඒක වැදගත් සාධකයක් නෙමෙයිද? තමුණාසල හිටපු මේ පාර්ලිමේන්තුව අපි හිටියනේ. නිදිය ගන්නකොට එකාගයක් ඩොලරේ, නැගිටිනකොට තවාගයක්, මතකද සම්පත්? මෙහෙම රටක් තිබුණේ. ඩොලරේ පිළිබඳ විශාල අවිනිශ්චිතතාවයක් නිර්මාණය වුණා. ඒ අවිනිශ්චිතතාවේ ප්‍රතිඵල බවට පත් වෙන්නේ මොකද්ද? රුපියල් 400 ඩොලරයයි කියලා සැකයක් ඇති වුණා. විශාල බ්ලැක් මාකට් එකක නිර්මාණය, කළු ආර්ථිකයක් නිර්මාණය වුණා. ඩොලර් වටිනාකම ඉහළ දැමීම, එක්රස් කර ගැනීම, උන්ඩියල් මේ ආදී තාමත් කළු ආර්ථිකයක් මේ විනිමයත් එක්ක ගොඩනැගුණා. අද ඒ කළු ආර්ථිකයේ කුඩා වෙමින් තියෙනවා. මා කියන්නේ මුළුමනින්ම අවශ්‍ය වෙලා කියලා. හැබැයි කුඩා වෙමින් තිබෙනවා. එයි විනිමය අනුපාතිකයන් පිළිබඳ ස්ථාවරයක් තමයි විනිමය කළු ආර්ථිකයේ දුර්වල කරන්නේ. විනිමය ආර්ථිකයේ පිළිබඳ තියෙන අස්ථාවර භාවයක් හැම වෙලාවෙම විනිමය පිළිබඳව විශාල කළු ආර්ථිකයක් හදනවා. එහෙම කළු ආර්ථිකයක් තිබුණ නැද්ද? බැංකුවලට ගිහලා ඩොලර් මාරු කරනවට වඩා අපි නයන දන්නවා ඩොලර් ගැන ගොඩක්. නේද? ඩොලර් මාරු කරන කොහෙන්ද මාරු කරේ? දන්නුනේ. ඇයි කළු ආර්ථිකේ මාරු කරන ඒගොල්ලෝ? ඇයි කළු ආර්ථිකේ මාරු කරන්නේ? ඩොලරේ පිළිබඳ අවිනිශ්චිතතාවයක් ආවා. හැබැයි අද කිසිදු කර්මාන්තකරුවෙක්, මූල්‍ය විශේෂඥයෙක්, මූල්‍ය පද්ධති සම්බන්ධ වෙන කෙනෙක්, පුරවැසියෙක් ඩොලරේ පිළිබඳව අවිනිශ්චිතතාවයක නැහැ. ඒක ආර්ථික වැදගත් සාධකයක්. ආර්ථික වැදගත් සාධකයක්. අවුරුද්දකට ආසන්න කාලයක් ලංකාවේ පළමු වතාවට මතක තබා ගන්න. අවුරුද්දකට ආසන්න කාලයක් ඩොලරය ස්ථාවරවගේක තබාගෙන තිබෙනවා. ඒක වැදගත් සාධකයක්. ඇයි ඒ? අපි දන්නවා අපිට තිබෙන ඩොලර් ප්‍රභවයන් මොනවද? ඩොලර් ප්‍රභවයන් ගත්තොත් අපි දන්නවා අපිට ප්‍රධාන වශයෙන් එන අපේ අපනයනවලින්. ඒක අපනයන එක ප්‍රධාන ආදායමක්. අපනයන ආදායම කුමද්ද සිදු වී තිබෙන්නේ? මම කියන සතුටේ මාගාවතින 2015 ඉඳන් 2025 දක්වා මේ අවුරුදු 11ක දත්ත තියෙනවා. මේ අවුරුදු 11ේ දත්ත වලින් මේ ජනවාරි ජූනි මාසවල තමයි ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම උපුම් මාසය. කොහොමද ආර්ථිකයක් වැටෙන්නේ? මම සාමාන්‍යයෙන් ගත්තොත් ගිය අවුරුද්දේ මුල් මාසයේ මිලියන 1,369යි. සමහරවිට ජූනි මාසයේ මාස හැම ගැලුවොත් ගිය අවුරුද්දේ මුල් මාසයේ බිලියන 7.8යි. මේ අවුරුද්දේ මුල් මාසයේ බිලියන 8.4යි. මිලියන 600කට වඩා වැඩි මාස 6ක් ඇතුළත මිලියන 600කට වඩා වැඩි අපනයන ආදායම කුපයාගෙන තියෙනවා. ඒක වර්ධනයක්. ඒක තමයි අපේ ඩොලර් ස්ථාවරීමේ සාධක. අපි අපනයන වෙළඳපොළ ජයග්‍රහණය කරමින් තිබෙනවා. ඒ වගේම මම ඔබතුමාලට කියන්න කැමතියි, අපි අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කරමින් තිබෙනවා. අපනයන අපනයනය කරන භාණ්ඩ විවිධාංගීකරණය කරන්නත් ඕන, වෙළඳපොළ විවිධාංගීකරණය කරන්නත් ඕන. මම කලින් කිව්වේ අපේ අපනයනවලින් 25ක් තියෙන එක්සත් ජනපදයට, අපේ අපනයනවලින් 23ක් තියෙන්නේ යුරෝපා සංගමයට. එක්සත් ජනපදය හැර මේ එක්සත් රාජධානිය හැර එතකොට 41%ක්ම තියෙන්නේ යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය මත. එතකොට එහි ඇති වෙන ඕනෑම විචලනයක් අර්බුදයක් අපේ රට මාරාන්තික අර්බුද ගෙනත් දෙනවා. එනිසා අපේ රටේ ආර්ථිකය, අපේ රටේ අපනයන විවිධාංගීකරණය පැතිරෙන්න ඕන තවත් රාජ්‍යයක්. මම කියන්න කැමතියි යුරෝපා සංගමයට එක්සත් ජනපදය හැර අපේ අපනයනවල ගිය අවුරුද්දේ ජූනි මාසයේ දක්වා මුල් මාසයේ සංසන්දනය කර බලනකොට මේ අවුරුද්දේ මුල් මාසයේ 11%ක වර්ධනයක් තියෙන යුරෝපා සංගමයේ මාකට් එකේ අපි ජූනි මාසයේ විතර සංසන්දනය කරු. ජූනි මාසයේ ගිය අවුරුද්දේ ජූනි මාසයේ මේ අවුරුද්දේ ජූනි මාසයේ බැලුවොත් අපි යුරෝපා සංගමයට අපේ අපනයන වැඩි කරගෙන තියෙනවා 23%කින්. වැදගත්. ඊළඟ මම ඔයාලට කිව්වොත් අප්‍රිකානු රටවල්, අප්‍රිකානු රටවල් වලට මුල් මාසය අලුත් වෙළඳපොළවල් හොයන්න ඕන. අපි රටවල් දෙක තුනක් මත භාණ්ඩ කීපයක් මත අපනයන වෙළඳපොළ පවත්වාගෙන හරියන්නේ නැහැ. අපි හොයන්න ඕන අලුත් වෙළඳපොළක්. අපි කවුරුත් දන්නා වේගෙන් වර්ධනය වෙන අප්‍රිකානු කලාපේ. අපි කියන්න කැමති ගිය අවුරුද්දේ මුල් මාසයයි මේ අවුරුද්දේ මුල් මාසයයි බලපුවම අප්‍රිකානු කලාපේට අපි අපේ අපනයන 35%කින් වැඩි කරගෙන තියෙනවා. අප්‍රිකානු කලාපේට පහුගිය ජූනි මාසෙ විතරක් අපි 58%කින් ගිය අවුරුද්දේ ජූනි මාසයේත් මේ අවුරුද්දේ ජූනි මාසයේත් බැලුවොත් 58%කින් අපි අප්‍රිකානු වෙළඳපොළේ මාකට් එක වැඩි කරන් තියෙනවා. සාධක නෙවෙයි ආර්ථිකය. ඒ වගේම ගත්තොත් අග්‍රදිග ආසියානු රටවල් ගත්තොත් අපි ජූනි මාසයේ 30%කින් මාකට් එක වැඩි කරන් තියෙනවා. මුල් මාස 6 සංසන්දනය කළ බැලුවොත් 22%කින් වැඩි කරන් තියෙනවා. මම කියන්න කැමති මේ ආසියාතික රටවල් අතර ඉන්දියාවේ අපේ මුල් මාසයේ ඉන්දියාවේ වෙළඳපොළ අපි ඊට කලින් මාසයේ ගිය අවුරුද්දේ මුල් මාසයත් මේ අවුරුද්දේ මුල් මාසයත් බැලුවොත් ඉන්දියානු වෙළඳපොළ අපි ගිය අවුරුද්දේ මුල් මාසයට සාපේක්ෂව 26%කින් අපි අපනයන වැඩි කරන් තියෙනවා. මොකද දැන් අපනයන ඉතාමත් හොඳ ස්ථාවරයක් අපි නිර්මාණය කරන් තිබුණා. තව අර්බුද තියෙනවා. තම විසඳ යුතු දේ තියෙනවා. අපි අපේ කර්මාන්තකරුවන්ට ඊයේත් අපි කර්මාන්ත අමාත්‍යාංශ නියෝජ්‍යමතුමා පැහැදිලි කරා සමහර කර්මාන්තවල තෙකලා විදුලිය තමන් ගෙවලා ගන්න උනා. සමහර විට ජල පහසුකම් තමන් ගෙවලා ගන්න උනා නතර කරනවා. විදුලිය අනිත් යටි ජල පහසුකම් සියල්ල කර්මාන්තකරුවට ආණ්ඩුව ලබා දෙනවා. හැබැයි කර්මාන්තකරුවා විසින් නිසි බදු ප්‍රමාණය ගෙවිය යුතු ඉතරේදී. නිසි බදු ප්‍රමාණය කර්මාන්තකරුවා විසින් ගෙවන්න අපි අනිත් ඔක්කොම යටි ජල පහසුකම් දෙනවා. අපි මේ අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කරන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමත් භාණ්ඩ විවිධාංගීකරණය කිරීමත් දෙකටම ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. අන්දක කවුදානක් මොනවද කරන්න කියලා. ඔය තමයි කරන්න රටක ආර්ථිකයට. ඊළඟ වැදගත් සාධකය මොකද්ද? ඊළඟ වැදගත් සාධකය තමයි අපේ රට සංචාර කර්මාන්තය. සංචාර කර්මාන්තය ගත්තොත් ගිය අවුරුද්දේ මුල් මාසයේ ආදායම හා සංසන්දනය කරනකොට මේ අවුරුද්දේ මුල් මාසයේ 10%ක වර්ධනයක් තියෙනවා. මම හිතන සංචාර කර්මාන්තය වැඩිම වර්ධනයට පටන් ගන්නේ මේ දැන් ඊළඟ ඔක්තෝබර් සැප්තැම්බර් මාසෙම පටන් ගන්න. ඒ නිසා අපි අපේක්ෂා කරන ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ආපු වසර බවට මේ වසරපත් වෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම උපයගත් වසර බවට මේ වසරපත් වෙනවා. විදේශ සංක්‍රාම අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අපිට ශනිකව විදේශගත ඉන්න ශ්‍රී ලාංකිකයන් විසින් අපිට එවැනිම තමයි වැදගත්ම සාධක අපේ ආර්ථිකයට. මම කියන්න කැමතියි අපේ විදේශ සංක්‍රාම ගත්තොත් 2023 මුළු අවුරුද්දේම බිලියන 5.9, 2024 මුළු අවුරුද්දේම ඩොලර් බිලියන 6.5, මේ අවුරුද්දේ මුල් මාස 6 විතරක් ඩොලර් බිලියන 3.7. අපි කවුරුත් දන්නවා සැප්තැම්බර් ඔක්තෝබර් දෙසැම්බර් වෙනකොට විදේශ සංක්‍රමණවල වැඩි වීමක් වෙන මාසවල ඒ නිසා අපි කියන්න කැමති ලංකා ඉතිහාසයේ වැඩිම විදේශ සංක්‍රමණ ආපු අවුරුද්ද බවට මේ අවුරුද්දපත් වෙනවා මොකද කොහෙද වැටෙන්නේ මමහන් මම නැවත කියන්නම් ඊට පස්සේ හොඳයි හරි ඊළඟට ඊළඟ අපිට වැදගත්ම සාධකය තමයි ඍජු විදේශ ආයෝජන මේකෙන් තමයි අපි දීර්ඝ කාලයක් තිස්සේ අපි හැම පක්ෂම වාදක්ක මෙතුවර වේදිකාවේදී මේ ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍යතාවය පැහැදිලි කරලා තිබුණා ඒක කවුරුත් ප්‍රතිපත්තියක දෙන පිළිගන්න ඍජු විදේශ ආයෝජන අවශ්‍යයි හැබැයි අපිට විශාල අමුද්‍රව්‍යයක් තියෙන එක රාජ්‍ය අපිට විශාල වෙළඳපොළක් තියෙන රාජ්‍යයක් නෙවෙයි එඳා ඍජු විදේශ ආයෝජන අපි කැඳව ගන්න වෙන්නෙම අසීරුතාවයෙන් එක්ක ඒ නිසා අපි යම් සහනයක් ලබා දිය යුතු විදේශ ඍජු ආයෝජන වෙනුවෙන් මොකද එහෙම නැතුව අපි විශේෂයක් වෙන්නේ නැහැ නිසා යම් සහනයක් ලබා දෙමින් ඍජු විදේශ ආයෝජන කැඳවා ගැනීම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. එහෙම ගත්තම මම කියන්න කැමති මේ මුල් මාස 6 ගිය අවුරුද්ද මුල් මාස 6 ඍජු විදේශ ආයෝජන රුපියල් මිලියන 252යි. මේ අවුරුද්ද මුල් මාස 6 ඍජු විදේශ ආයෝජන රුපියල් මිලියන 507යි. ගිය අවුරුද්ද සංසන්දනය කළ බලනකොට 101 ඩොලර් මිලියන සමා වෙන ඩොලර් මිලියන. ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කළ බලනකොට 101ක වර්ධනයක් තියෙනවා දෙගුණයක වර්ධනයක් තියෙනවා ඍජු විදේශ ආයෝජනවල තවත් අපි ආයෝජන මණ්ඩල නිලධාරීන්ට නිරන්තරයෙන් මම කැමති මේ මහතුරු ගැනත් කියන ස්වේච්ඡාව වැඩ කරන සභාපතිවරයෙක් ඉන්නවා ස්වේච්ඡාවෙන් වැඩ කරන්න වැටුක් ගන්න නැතුව වැඩ කරන මිනිස්සු වැඩ කරලා දිවාරයන් නොබලා ආයෝජන ගෙන්නා ගැනීම සඳහා කටයුතු කරමින් තිබෙනවා අපි හිතනවා බිලියනයක් බිලියන එකහමාරක් අතර ආයෝජනයන් මේ වසර තුල ඍජු විදේශ ආයෝජනයන් හැටියට BOY හරහා ගැනීමට අපි අපේක්ෂා කරනවා ඒ BOY හරහා ඒ වගේම ගත්තොත් කොළඹ නගර ව්‍යාපෘතියේ විශාල කාන්තාරයක් තියෙනවා. හැබැයි මේක දැන් ගොඩ කරලා තියෙන හදන්න ඕන. පෝට් සිටි එක. මේක හදන්න නැතුව බෑනේ. දැන් අපි පහුගියද පෝට් සිටේ ව්‍යාපෘති හතරක් සම්මත කරලා දුන්නා. එක ව්‍යාපෘතියක් ඩොලර් මිලියන 518යි. අනෙක් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 143යි. අනෙක් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 112යි. අනෙක් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 540යි. මේ ව්‍යාපෘති වල එකතු ගත්තාම ඩොලර් මිලියන 1313යි. ඍජු විදේශ ආයෝජන වරාය නගරේ හරහා මතකද බා ඒ කොහොමද ඒවා හදලා ගොඩක් කල් හරිද මේ විදිහටම අපි සැලසුම් හදලා තියෙන පාළු වෙලා තියෙන මත්තල පුරවන්නේ කොහොමද සැලසුම් හදන මොකද ඒවා වහන්න බෑද නතර කරන්න බෑ කාන්තාරයට තියන්න බෑ දැන් ඔය සංවර්ධන උපයෝග කරගන්න මහජනගේ ධනය වැය කරලා තියෙනවා ඉතින් පෝට් සිටියත් ඒ වගේම මත්තල ගුවන්තොට පලාදී නේ මේ සියල්ල කාන්තාර මම ගොඩනගන මතක තබා ගන්න අපිට තියෙන විනාශයේ බරවලින් මේ රට සමෘද්ධිය කරා ගෙනියන්න විනාශයේ බරක් දරාගෙන අපි වැඩ කරමු ඒ නිසා ඉතාමත් හොඳ ඩොලර් සංචිතයක් අපිට නිර්මාණය කරගත හැකි අපි අපේක්ෂාව තිබෙනවා ඩොලර් බිලියන 7 ඉක්මවන විදේශ සංචිතයක් මේ දෙසැම්බර් මාස වෙනකොට අපි ආරම්භ කරනවා ඩොලර් බිලියන 7කට වඩා වැඩි සංචිතයක් අපි ආරම්භ කරනවා වික්‍රමානුකූල මේ මොන තත්වයක් ඇතුළේද මේ අපි නිර්මාණය කරලා තියෙන්නේ අවුරුදු 5කට පස්සේ වාහන වෙළඳපොළ විවෘත කරා මට මතකයි මෙතන බොහෝ අය කිව්වා ඔහොම වාහන එන්නේ ඔහොම ගේන්න හැකියාවක් නෑ නේද මොකද වෙලා තියෙන්නේ අද ඊයේ වෙනකොට LC ඕපන් කරලා තියෙනවා ඩොලර් මිලියන 1268ක වාහන සඳහා එතකොට ඒක 2022 ආර්ථිකයට තිබ්බු ඩොලරේ තිබ්බු බලපෑමක් නෙමෙයි 23 ඒ බර ආවේ නේ 24 ඒ බර ආවේ නේ හැබැයි අපි ඒ බර අරන් තිනවා අපි දන්නවා අපේ රටේ වාහන අවුරුදු 15 20 පැරණි වාහන තියෙනවා දුවන්න බෑ වනඩත් වේදම් වැඩි වාහන කියන්නේ කර්මාන්තයක් ඒ නිසා රටේ ආර්ථිකයට ඒක අපි සම්බන්ධ කරගන්න ඕන අපිට විශාල ආදායම් ප්‍රබවයක් ඒක අපි සම්බන්ධ කරගන්න ඕන ඩොලර් මිලියන 1260ක් මේ වෙනකොට ණයවර ලිපි නිකුත් කරලා තියෙනවා අපි අපේක්ෂා කරනවා ඩොලර් මිලියන 1500ක් 1800ක් වගේ ප්‍රමාණකින් මේ දෙසැම්බර් වෙනකොට LC ඕපන් කරයි කියලා හරි හැබැයි මෙතනක් තියෙන කුමන්ත්‍රණය මම කියන්න ඕන මේක අර يعني මතයක් හදනවා දැන් මේක වහන්න හදන්නේ නෑ වහන්නේ මතක තියාගන්න වහන්න හදලා කියලා ගන්න ටිකක් පස්සට ඉන්න කට්ටියත් වෙළඳපොළට කැඳවන කුමන්ත්‍රයක් තියෙනවා මේ තර්ජනේ දෙන්න මෙතෙන්ට ඩොලවට බලපෑම ඇති කරන්න ඒ නිසා තමයි මම දැක්ක ගොඩක් අය කියනවා දැන් වාහන නිවුස් හදනවා ප්‍රවෘත්ති හදනවා මාධ්‍ය සාකච්ඡා වලින් කියනවා වාහන ආනයන සීමා කරන්න නතර කරන්න හදන්න කියලා එතකොට මොකද කරන්නේ ලබන අවුරුද්ද ගන්න ඉන්න කෙනත් මේ අවුරුද්ද කියලා ගන්න උත්සාහ කරනවා එයි ඩොලරයට බලපෑම ඇති කරන්න තර්ජනය ඇති කරන්න ඒ නිසා මේ රටේ පුරවැසියන් සියලු දෙනාට කියනවා අපි වාහන ආනයන සීමා කරන්නේ නැහැ මේ විවෘත කරන වෙළඳපොළ මේ විදිහටම පවත්වාගෙන යනවා ඔබට මේ අවුරුද්ද ගන්න හැකියාවක් නැත ලබන අවුරුද්ද ගත හැකි හැබැයි මතයක් හදනවා තමුන් වහන්සේලා වාහනවල දපල වහන්න යන්න කියලා. ඉතින් මේ වෙලාවේ ගිහිල්ලා විවෘත කරන්න. මේ වෙලාවේ ගිහිල්ලා ගන්න. මේ තර්ජන ඇති කරන්නේ ආර්ථිකයට. ඒ ඒ කැත වැඩේ යෙදෙන්නේ පක්ල මම කියන්නේ. ඊළඟ කියන මොකද්ද? බදු වැඩි කරයි. බදු වැඩි කරයි. අපි කවුරුත් පිළිගන්න මේ වෙලාවෙත් තියෙන බද්ද විශාලයි. තවත් කොහමද වාහනයකට බදු වැඩි කරන්නේ? ඒ නිසා කිසිදු බදු වැඩි කිරීමක් කරන්නේ නැහැ. මේ විවෘත කරන වාහන වෙළඳපොළ මේ විදිහටම අඛණ්ඩව පවත්වාගෙන යෑම තමයි අපි ආණ්ඩුවේ අපේක්ෂාව. ඩොලර් මිලියන 1800ක විතර අමතර වැය බරක් අපිට දරන්න සිදුවීවි. හැබැයි ඒ සඳහා අපි ඩොලර් උපයා ගන්න ඕන. ආර්ථිකයක වහලා ආර්ථික කර්මාන්ත අවස්ථාවන් වහලා ආර්ථික කිසරාට යන්නේ. අපි අපේක්ෂාව තමයි උපරිම ආර්ථිකයට අවශ්‍ය නිදහස් සලනය දෙන්න ඕන. බැරියර් සීමාවන් දාලා ආර්ථිකය ගොඩ ගන්න බෑ. ඒක හරි වැටිච්ච වෙලාවක හුස්ම ගන්න. හැබැයි ගොඩනගන වෙලාවක ආර්ථික නිදහස් භාවය නිර්මාණය කරන්න ඕන. ඒක අපි නිර්මාණය කරලා තියෙනවා. එනිසා මම හිතන්නේ ඩොලර් සංචිත පිළිබඳ තමුන්වාන්සලා හදන සැකය අවිශ්වාසය ඒක නිකන් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් මෙහා සමානම අපි ආයෝජන මණ්ඩලය හරහා දේශීය ආයෝජන වැඩි කරන් තියෙනවා. සාමාන්‍ය ගත්තොත් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ 104%ක සම වෙන්න. ගිය අවුරුද්ද සාපේක්ෂව මේ අවුරුද්දේ 118%ක දේශීය ආයෝජන වැඩි වෙලා තියෙනවා වීඔ මණ්ඩල. ආයෝජන වැඩි වෙනවා. ඉතින් ඒක තමයි රකේ නිර්මාණය වෙන්නේ. ඒක තමයි ආර්ථිකයේ වර්ධනයක් ඇති වෙන්නේ. එනිසා අපි ආර්ථිකයේ ඩොලර් විදේශ විනිමය ඍජු විදේශ ආයෝජන සංක්‍රාම සංචාර කර්මාන්තයේ අපනයන ආදායම මේ සියල්ලගින්ම ලංකාවේ හොඳම අවුරුද්ද බවට මේ මාසයේ සංඥා දීලා තියෙනවා. තව මේ අවුරුද්ද බවට පත් වෙන එක. මේක තවත් වර්ධනය වෙනකොට ආපස්සට යන්නේ නැති බව මම තමුන් වාසලට කියන්න කැමතියි. ඊළඟ අපි අයවැයලක ඉදිරිපත් කරන ආසන වශයෙන් ට්‍රිලියන 4.5ක ආදායමක් අපේක්ෂා කරා. බිලියන 4.5ක ආදායමක්. බොහෝ අය මතක මේ පාර්ලිමේන්තුවේ කිව්වා මේ ආදායම කවදාවත් සපුරා ගන්න පුළුවන් ආදායමක් නෙවෙයි කියලා. මේක මිරිගුවක් කිව්වා. මේක උතෝපියාවක් කිව්වා. මේ ආණ්ඩුව දත් ඇතුළ කරන විද්‍යාවක් කිව්වා. හැබැයි අපිට ලොකු විශ්වාසයක් තිබුණා. අපේ දේශීය ආදායම දෙපාර්තමේන්තුව, අපේ රේගු දෙපාර්තමේන්තුව, සුරාබ දෙපාර්තමේන්තුව මේවා ඉතා හොඳින් ප්‍රතිවගත කිරීමට භාජනය කරලා ඒවා කාර්යක්ෂමතාවයට ගෙනල්ලා බදු මගහැරලා ඉන්න අය බදු දෙලට එකතු බදු ගෙවීම සඳහා පෙළඹවමින් මම මෑතකදී මාගාව තියෙනවා. ලංකාවේ ප්‍රධාන ලෙස බදු ගෙවීම මගහැරපු ප්‍රධානම 200 දෙනාගේ ලේඛනය තියෙනවා. බය වෙන්න එපා, මේ මූණ වල එකරමක් නැහැ. මේ මූණ වල වෙන මූණක් තිබුණා බව කියනවා. 200ක් ගන්න තියෙනවා. ඒ සමස්ත වටිනාකම ගත්තොත් බිලියන 100ක් 150කට ආසන්න මුදලක් තියෙනවා. සෝ මේකයි කරගන්න ඕන. කවුරුත් එක වැරදිද? ඒ වගේම මහජන බැංකුවට සමාන රාජ්‍ය බැංකු දෙකට ඉතාමත් අහිතකර ආකාරයේ පොලු තියපු කණ්ඩායමක් මම ප්‍රධාන 50 ගෙන්න ගත්තා. කොහෙල බැලුවා අපි? විශාල ප්‍රමාණයක් ඉන්නවා. දේශපාලකයෝ ඉන්නවා එක්කස්සේ. ඉතාම සමීපතම ව්‍යාපාරිකයෝ ඉන්නවා. බිලියන ගණන් රාජ්‍ය බැංකුවට ණය තියලා පොලු තියලා තියෙනවා. කියන දෙයක්ද හම්බන්තොට ණය දුන්නා. පන්සලේ ඉඳ මොකක්ද කියලා. පන්සලේ ඉඳ ණය දුන්නා ව්‍යාපාරිකයන්ට. ඔප්පුව තිබේ පන්සලේ වීරකටියේ පන්සලේ. ඒ ආසන්න විහාරයක. හරිද? මෙහෙමයි තියෙන්නේ සිද්ධරි. හැබැයි අපි විනිවිද භාවය ඇති කරලා තියෙනවා. බැංකුවලට ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා. ඒ වගේ ඉතාමත් හොඳ මහතුරු ලංකා බැංකුවේ සභාපතිවරයා ස්විච්චාවෙන් වැඩ කරනවා. ඉතාමත් හොඳ වරප්‍රසාද ගත හැකිනේ පෝට් සිටියේ සභාපතිවරයා ස්විච්චාවෙන් වැඩ කරනවා. වැටු ප්‍රය වාහනයක් ගන්න දීමනාවක් ගන්නනේ මේ රට ගොඩනැගීම සඳහා ඒ ශේස්ත්‍රවල අධ්‍යක්ෂින් හැකියාවන් තියෙන මිනිස්සු පොරබදල එකතු වෙමින් තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? දූෂිත ආණ්ඩුවක කවුරුවත් ස්විච්චාවෙන් වැඩ කරන්න ඉන්නේ නැහැ. එන කෙනා එන්නේ කීයක් හරි ගහ ගන්න බලාගෙන. එයක් ගහනවා මටක් ගහන්න පුළුවන් කියලා. තමුන්වාසල මේ කන්ටේනර් කතාවක් කියනවා. මොනවද කන්ටේනර් කතා? තමුන්වාසල එතන අපේ බිමල රත්නායක සහෝදරයා කන්ටේනර් හොරකම් කරනවා කියන. මොනවද මේ කියන්නේ? අඩුමතරමේ කෙනෙක්ගේ ඉතිහාසයේ කුමක්ද දේශපාලන මොකද්ද මොකක් වෙනද වැඩ කරලා තියෙන්නේ? එහෙම මිනිස්සු ගැන මනින්න. අපිට එහෙම මිනිස්සු ගැන මනින්න ඉතිහාස ගැන මනපු මිනිස්සුත් ඉන්නවා. ඉතිහාස ගැන නරක ලෙස මනින්න මිනිස්සුත් ඉන්නවා තමුන්වාසල. හොඳ ලෙස අයත් ඉන්නවා අපි දන්නවා. හැම නරක ලෙස අයත් ඉන්නවා. එහෙම ඇඟිලි දික් කරන්න එපා කවටවත්. තමුන්වාසල ඇත්ත චෝදනාව. මම පත් කරා මුදල් අමාත්‍යංශයෙන් කමිටුවක් පත් කරා. කමිටුවෙන් අපිට වාර්තාවක් ලබා දීලා තිබෙනවා. සමහර අය ඒ වාර්තාවට අසම් කරා. සමහර අය ප්‍රතික්ෂේප කරා. එනිසේ වාර්තාව මුළුමනින්ම කමිටුව පිළිගන්නේ නැති එකක්. නමුත් මම විසින් මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා තිබෙනවා. වරදක් වෙලා තියෙනවා නම් කොයි ආයතනද කියන එක අපි ඉස්සෙල්ලා කියලා භාජනය කරන්නේ නේ. මොකද මේක පළමු වතාවට නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. 13 වතාවක් මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙලා තියෙනවා. දහතුන් වතාවේ තමුන්වහන්සේලා 13 වෙනි එක අල්ලගන්නවා. ඇයි 12 වෙනි එක අල්ලගන්නේ කියලා තමුන්වහන්සේලා තින්නවා. මේක ඇත්ත කතාව. ඒ නිසා මේ කන්ටෙන් ක්‍රිස්තන් කීයක් තියන්නේ ඇද්ද මේකට? මම ගේලා මේ රූපහානි නාලිකාවලට තමන්ගේ ගුවන් කාලය නේ එක සැරයක් දෙන්න දෙසරයක් දෙන්න කීයක් තියලා ඇද්ද හොයලා බලන්න. කී දෙනෙක් කියලා ඇද්ද? එක්කෙනෙක් නිල් පාට බැනර් එකක් තියාගෙන කිනෝ, තව කෙනෙක් දම් පාට බැනර් එකක් තියාගෙන කිනෝ, තව කෙනෙක් කහ පාට බැනර් එකක් තියාගෙන කිනෝ, තව කෙනෙක් ගෙදර සාලේ මැද ඉඳගෙන කියලා පිස්සුවක්. එහෙම මාධ්‍ය සාකච්ඡා තියෙනවද? අපිටන් දේශපාලන ව්‍යාපාරකට අපේ පළවත්ත කාර්යය තවද මාධ්‍ය සාකච්ඡාව තියෙනවා. දැනුම් දෙනවා, වාඩි වෙනවා කරන මේක ගෙදර එක්කෙනෙක් කියනෝ, හෝටලේ තව කෙනෙක් කියනෝ, පාරේ යනකොට තව කෙනෙක් කියනෝ, සිරිකොතේ තව කෙනෙක් කියනෝ, තමුන්නාසල කාර්යාලේ තව කෙනෙක් කියනෝ, කෝට්ටේ කාර්යාලේ තව කෙනෙක් කියනෝ. බොරුව දැන දැන කියනෝ. සෙන්තෘප්තියක් ලබා ගන්න පුළුවන්. ඇත්ත මොකද සිදු වී තිබෙන්නේ? මේ විදියට කන්ටේනර් නිදාස් කිරීම 13 වතාවක් සිදු වී තිබෙනවා. ඒක වරායේ තදබදයක් ඇති වුනහම ඔවුන් කරපු ප්‍රැක්ටිස් එකක්. ඒක හොඳද නරකද කියලා අපි ප්‍රශ්න කරමු. ඒක හරිද වැරදිද කියලා බලමු. හැබැයි ඒක තමයි ඔවුන් උපයෝග කරපු ක්‍රියාදාමය. මේ පළමු වතාවනේ 12 වතාවක් ඊට කලින් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි 13 වෙනි වතාව අපේ වරායේ මුතුමා මැදිහත් වුණාය. ආ එයා මේක කරාය. අරයාගේ කන්ටේනර් තිබ්බය. අපි ඔය ගොඩාක් ඔය කන්ටේනර් හිතයි අපි එහෙම අඳුරන්නෙත් නෑ ඇත්ත. මම මේ කියන්නේ හරිද? කාගේ නම්මද කිව්වහම තමයි මේ කම්පැනි දන්නෙත් අපි. මම ඇත්ත මේ කියන්නේ. අපි ඒගොල්ලන්ගේ ඒකේම සමීප නෑ. අපි ඒගොල්ලන්ට ආර්ථික හදන්න දීලා තියෙන සහය දීලා තියෙන. අපිට සමාගම කවුද? අයිතිකාරද? සමහරට පාට කිව්වම කියන්න පුළුවන් සමාගම. අපි එහෙම දන්නේ නෑ. අපිට වැඩක් නෑ එහෙම. හරි. හැබැයි තමුන්වහන්සේලා මොකද කරන්නේ? එනිසා මම කියන්නේ මොකද්ද මේ? ආර්ථිකය. ඉතාමත් හොඳ ස්ථාවරයකට අවිලා තියෙනවා අපි ආදායම් පැත්තෙන් ගත්තොත්. ආදායම් පැත්තෙන් ගත්තොත් මම තමුන්වහන්සේලා කියන්න කැමතියි. අපි සියලු ශේත්‍රවල අපේ ආදායම් ඉක්මවා යන සමත් වෙලා තිබෙනවා. සියලු ශේත්‍රවල. එගන ලංකාවේ පළමු අතවට මම අද කියලා යන්නම්. අයවැය ලේකණෙන් අපේක්ෂා කරන ලද ට්‍රිලියන 4.5ට වඩා වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා අපි පොරබදනව ලබාගත හැකි. දැන්ට තියෙන සංඥා. දැන්ට තියෙන සංඥා ගත්තොත් අපි ජූලි මාසේ දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දීපු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දීපු ඉලක්කය 101% කින් වර්ධනය වී තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අපි මාස 4 ඉලක්කයක් දුන්නා. ඒ ඉලක්කය අභිභාගීල ආදායම් එකතු කරන් තියෙනවා. අපි රේගු දෙපාර්තමේන්තුවට ඉලක්කයක් දුන්නා. ඒ ඉලක්කය අභිභවා 115%ක අපි 100යි නම් ඉලක්කය දුන්නේ 115ක් උපයාගෙන තියෙනවා. ඒ වගේම අපි ගත් සුරාවත් දෙපාර්තමේන්තුව බිලියන 136 ඉලක්කයක් තිබුණේ බිලියන 143 දක්වා 105කින් වැඩි කරන් තියෙනවා. එඳ මුල් මාස 7 ලංකාවේ පළමු අතාවට ප්‍රධාන බදු ආදායම් ප්‍රභවයන් තුනම අපි ලබා දෙන ලද ඉලක්කයට වඩා වැඩි ඉලක්කයක් අත්පත් කරන් තියෙනවා. ඒ නිසා රජයට අවශ්‍ය වෙන ආදායම් වලින් ගැටලුවක් අපිට මතුවෙන්නේ නැහැ. අපිට ආදායම් උපයාගත හැකි. ඒතර මම දැක්ක එක්කෙනෙක් මේකට අවිල්ල කිනෝ එච්චර ආදායම් තියෙනව නෑයි සෙවණගලට සල්ලි බෙදන්නේ නැති කියලා. ඔහොම ගෙවල් බෙදන්න ගිහලා තමයි මේ ආර්ථිකේ වැටුනේ. මතක තියාගන්න කියන්නේ. ආර්ථික ඔච්චර සල්ලි తిරුණා නෑ බෙදන්නේ නැත්තේ කියලා අහනවා. ගෙවල් බෙදපේටිය අපි දැක්කනේ. අදත් ගෙවා ගන්න බැරුව ඉන්නවා. අදත් ගෙවල් නෑ වහලවල් තියෙනවා. බිත්තිය නෑ. හරිද? අර අඩිසිය පාර කියලා බලන්න. සූර්ය වැවි. හරිද? ඉතාමත් වටිනා පාරිසරික පද්ධතියක්. කටු පඳුරු සහිත ලදු බීම් අපි ඉගෙන ගත්තුවා. ඔක්කොම විනාශ කරලා දැම්මා. පලින්ටින්දත් නෑ මිනිස්සුන්ටවත් නෑ. බෙදුව සල්ලි සංස්කෘතික අරමුදලක් තිබුණා. බෙදුව සල්ලි නිවාස අරමුදලක් තිබුණා. බෙදුව සල්ලි දැන් කියනවා ආ සල්ලි තියෙන නේ බෙදන්න නැත්තේ කියලා අහනවා. එහෙම නෙවෙයි. සීනි කර්මාන්ත අරමුදයක් තියෙනවා. අපේ නිෂ්පාදන පිරිවැය වැඩි. අපේ සේවකයන් ප්‍රමාණය වැඩි. අපේ කර්මාන්ත ඒ තරම්ම නවීකරණය වෙලා නේ නේද? ඊට පස්සේ විවිධ හේතු මත අවස්ථා තුනකදී සීනි මෙට්‍රිට් මේ උක්වල මිල වැඩි කරා. ඒ නිසා සීනි කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන පිරිවැය වැඩි. හරිද? දැන් මොකද කරන්න තියෙන්නේ? එක්කෝ අපි නිෂ්පාදන පිරිවැයට වඩා අඩු වේකුල භාණ්ඩාගාරේ වාඩුව දරා ගන්න ඕනේ. එක්කෝ අපි පිටරටින් එන සීනි වලට බද්දක් ගහලා ඉවරලා සීනි මිල ස්ථාවර කරන්න ඕනේ. හැබැයි දැන් බද්දක් ගන්න එකඟද? රුපියල් 50කවත් බද්දක් ගන්න ඕනේ. රුපියල් 50ක බද්දක් ගැහුවොත් සෙවණගල මොකේද? නිෂ්පාදන වල වැට් එකක් තියෙන 18ක. හරිද? හැබැයි ඒ වගේම බද්දක් තියෙනවා ආනයින සීනි වලට. කරේ මොකද්ද අපි? මම මේ කියන්නේ එක එක ශේත්‍ර වලට බදු අයින් කරන්න ඉල්ලන්න එපා කවුරුවත්. හැම ශේත්‍රයකම බදු එකතු කරගන්නවා සානාධාර ජීවිත දෙන්න සානාධාර දෙනවා අපේ ප්‍රතිපත්තිය. ඒකේකව සීනි වලට බද්දක් තියෙනවා බද්ද අපි ගන්නවා දැන් මොකද අපි කරලා තියෙන්නේ අපි තීරණයක් ගත්තා ආණ්ඩුව ඒ සීනි සමාගම් වලට රුපියල් කෝටි 100ක් ලබා දෙනවා 100ක් බද්ද අඩු කරාට වැඩක් නැති මොකද දන්නවද බද්ද ගෙවලත් නැහැ ඔව් ගෙවලත් නැහැ ඉතින් අඩු කරාට මොකද හිටියා වගේ නේ ආණ්ඩුව බද්ද ගෙවුවද කියලා හරි බද්ද ගෙවලා නැහැ පඩි ගෙවලත් නැහැ බදු ගෙවලත් නැහැ උක්කලට ගෙවලත් නැහැ හරිද ණය ගෙවලත් නැහැ මෙහෙම මේ තමුන්වාසල හදපුවා විනාශ කරපුවා ආ පඩි ගෙවන්නේ නැති ප්‍රථම වතාවට ඔව් ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙන්න පුළුවන් හැබැයි අපි මේ පළවෙනි දඳන් පටන් මේ මේ සතිය සඳ පටන් ගත්තා අපි දැක්මනේ විසඳනවා හැබැයි විසඳන්නේ තමුන්වාසල වගේ අර බෙදීමේ සංස්කෘතිය නෙවෙයි ගොඩනැගීම් පිළිවෙත් සලස්මක් නැත්නම් භාණ්ඩාගාරය අපිට සල්ලි දෙන්න තිබුණා අපි කො අපි සල්ලි දෙන්න ඕගොල්ලෝ සලස්මක් ඉදිරිපත් කරන්න ඒ සලස්ම කොතර යථාර්ථවාදීද කියලා බලමු නැත්නම් හැමදාම සල්ලි පොම්ප කරන්න ඕනද තමුන්වාසල එකඟද ඒක නෑ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මෙහිමයි එතනෝල් අඩු ගන්නට දෙන්න පුළුවන් හැබැයි අපේ නිෂ්පාදන පිරිවැත් එක බලපුවාම සිනිස් කම්මල් සීනක රුපියල් 800ක් එතනෝල් view එකයි කියලා හැබැයි රුපියල් 800කට එතනෝල් කිව්වහම මොකද එතනෝල් කියන්නේ අපි කවුරුත් තරය යන්නේ වනෙමිනි සමාගම් කීපයේදී මේ සමාගම් කීපයේ පොඩි ඒකාධිකාරියක් හදන් තියෙනවා ඒකාධිකාරිය කදන් 800න් අඩු වෙනකන් ගන්න නැහැ කියලා තීරණයක් අවිලා තියෙනවා මේක ප්‍රශ්නේ මතුවලා තියෙනවා ඒ නිසා ඒ සමහර එතනෝල් හදන බඩිරිගෝලින් අපි ඒ බඩිරිගු සඳහා බඩිරිගෝලින් එතනෝල් නිෂ්පාදනය කරන ටැක්ස් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා හරිද බඩිරිගෝලින් එතකොට අපිට එකඟයිනේ බඩිරිගෝලින් එතනෝල් නිෂ්පාදනය කරනවා නම් අපිට ටැක්ස් එකක් ගන්න අපි කොහොම හරි මේ උක්කුලින් එතනෝල් ටික මාකට් එකට යන්න සලස්ම හදන්න ඕනකම තිබෙනවා අපි බැලුවා බඩිරිගු කොච්චර කිලෝ අවශ්‍යද කියලා නිෂ්පාදනය කරන්න ඒගොල්ලෝ සාමාන්‍යයක් කිලෝ 2.8ක් වගේ අවශ්‍යයි කිව්වා ලීටරයක් නිෂ්පාදනය කරන්න ඒකට අනුව අපි ගලප්පලා බද්ද තීරණය කරනවා ඒතර අපි බඩිරිංගුල්ට බද්දක් ගහනවා සීනි වලින් එතනෝල් ඒ කියන්නේ පළවත්ත සීනි කර්මාන්සාලාවක් විතර කියන්නේ සීනිසා එතනෝල් කර්මාන්සාලාව ඒ දෙකෙන්ම තමයි කර්මාන්සාලාවේ ආදායම හොඳව පොවතින්නේ ඉතින් අපි මොකද්ද කියන්නේ සැලස්ම ගිනුම් වාර්තා ඉලක්ක ඒව හදලා තමයි ආණ්ඩුවක් මැදිහත් වෙන්න ඕන එමෙතන බෙදන්න තිබුණා ඇයි බෙදන්න තියෙනවා කියන්නේ අද මම තමුන්වාසල කියන්න කැමතියි අපේ ආණ්ඩුව සතුව රුපියල් ට්‍රිලියනක් තියෙනවා බිලියන 1000ක් තියෙනවා ඒක පහුගිය ආණ්ඩුව පටන් ගත්ත මම ස්තුතිවන්ත වෙන්න ඕන බිලියන 650 ඉඳන් දැන් අපි බිලියන 1000 දක්වා වැඩි කරන් තියෙනවා අපි තමයි අද භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරොත් භාණ්ඩාගාර බෙදුම් කර නිකුත් කරොත් අපි තමයි ප්‍රධානම ගැඳුම් කරුවා කවුරු වරේ එතනවිලා કૃතිම තත්වයක් නිර්මාණය කරන්න හැදුවොත් ඉස්සර මෙහෙමයි උනේ භාණ්ඩාගාරයේ බිල්පත්වල පොලිසියට 30ට 33ට ගියා හොයලා බලන්න කවුද ගත්තේ කියලා ගත්තුවයි ලේඛන ආරම්භ කරන්න. ඒගොල්ලන්ට පුළුවන් කොට කම ලැබුණා මාකට් එකේ કૃතිම තත්ත්වයක් නිර්මාණය කරන්න. අද තවදුරටත් કૃතිම තත්ත්වයක් නිර්මාණය කරන්න බෑ. કૃතිම තත්ත්වයක් නිර්මාණය කරන්න આવොත් අපි විසින්ම දාපු භාණ්ඩාගාර බිල්පත් අපිම ගන්නවා. ට්‍රිලියනක් තියෙනවා අතේ තියාගෙන. ඉතින් මාකට් එක පාලනය කරනවා. විකෘති නතර කරනවා. එහෙම නැත්නම් රට පාලනය කරනවා. එනිසා අපි ඒ ආදාම් වලින් ගත්තොත් අපි ඒ තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් පොලි අනුපාතිකය. දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් නේද අපි තනි ඉලක්කමේ පොලි අනුපාතික තියාගෙන ඉන්න. ඒකද වැදගත්. මොකද එහෙම නැතුව අපි මා දැක්කා අපේ බැංකු පද්ධතිය විශාල මුදල් ප්‍රමාණයක් ණය ලබා දීලා තියෙන වාණිජ නේ බිලියන පුද්ගලික අංශයට නේ අපි ගෙනලා බැලුවා. මේ වාණිජ බැංකු පුද්ගලික අංශයට කොච්චර ණය දෙනවද? ඒ වගේම අපි බලන ණය දෙන කැටගරි මොනවද? සමහර බැංකු කැමති ලොකු දෙන්නෙත් තුන්දර ණය දීලා බේරෙන්න. ඒතකොට ඒගොල්ලන්ට එක කස්ටමර් කෙනා ඉන්නේ ගනුදෙනු කරන්න ලේසි මේවඬ ලේසි. හැබැයි අපි ප්‍රතිශතයක් දෙනවා සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරනට අවම වශයෙන් මෙච්චර යන්න ඕන කුස කර්මාන්ත මෙච්චර යන්න ඕන බැංකු ඔවුන්ට මූල්‍ය ඒක ලාභය පිළිබඳ වගේම සමාජ වගකීමක් තියෙනවා ඒ නිසා බැංකු පද්ධතියෙන් අපි සාකච්ඡා කරනවා වෙන්නේ නැහැ හරි හැබැයි අපි සාකච්ඡා කරනවා මොකද අපිට විදායක නියෝග දෙන්න බැහැනේ වාණිජ බැංකු වලට නමුත් අපි උත්සාහ කරමින් තියෙනවා මේ කස්ටමර්ස්ලා දෙන්නේ තුන් දෙනෙකුට විශාල ලොට් එකක් ණය දෙනවා වෙනුවට මේ ණය ප්‍රසාරණය කරන්න පතුරවන්න අපි බැංකුත් එක්ක සාකච්ඡා කරමින් තිබෙනවා රාජ්‍ය බැංකු දෙක එකට දැන් එකඟතාවයකට අවිලා තිබෙනවා ඉතින් අපි මොකද්ද කරමින් තියෙන්නේ ඒ බැංකු වල නේද මුදල් ණය දීමේ ප්‍රමාණය අපි වැඩි වෙලා තියෙනවා ගිය අවුරුද්දට සාපේක්ෂව ඒ කියනවා ආර්ථිකයට ගලාගෙන යමින් තිබෙනවා අනිත් පැත්තෙන් ගත්තොත් දේශීය වශයෙන් ගත්තොත් අපිට සලකීතු ප්‍රමාණකින් අපේ සංචිත ප්‍රමාණ ස්ථාපිත කරගන්නත් ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් අපේ නිෂ්පාදනයට අවශ්‍ය දායකත්වයට අපි ලබා දෙන සමත්ලා තිබෙනවා. එනිසාම කියන්නේ ආර්ථික සියලු ශ්‍රේෂ්ත්‍රය දත්ත ආර්ථිකයක් හොඳ නරකද කියලා මනින නිර්ණායකයන්. ඒ දේශ අපි කල්පනා කරලා බැලුවොත් ඒ දේශ කල්පනා කරලා බැලුවොත් මෙයා ආර්ථිකය අපි ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට ගෙනින්න අපි සමත්ලා තියෙන බව මම තමුන් වහන්සේලා කියන කැමති. ඒ නිසා ආර්ථිකයේ බිඳ වැටීමක් කරහා තමුන් වහන්සේලා මේ රට වැටේවි කියලා කල්පනා කරනවා නම් ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් වෙන්නේ කොහොමද? දේශපාලන අස්ථාවර භාවයක් අපි දැකලා තියෙන ආණ්ඩු වැටි කියාකාරයි. ආර්ථිකය ඇති වෙන පීඩන විසින් ආර්ථික වැටුණ මෑත කාලේ. ඊළඟ දේශපාලන අර්බුදයන් විසින් ආණ්ඩු වැටුණා. මතක ඇති 2001 SBA GL ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙක් තමුන් වහන්සේලාගේ පස්සට ගලාගෙන ආපු නිසා ආණ්ඩු වැටුණා. ඔව් 16ක් නේ ඉස්සලා 11ක් ආව පස්සේ එක එකන අපේ හකින් මාත් කියන පස්සේ ඒකේ 16 උනේ නැත්නම් ඉස්සලා 11යි. මට මතකයි. හරිද? හරිද? ගියාට පස්සේ මොකද උනේ? වැටුණා. එතන ඒක පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු වටලා තියෙනවා. මහජන පාරටවිලා ආණ්ඩු වටලා තියෙනවා. හරිද? එහෙම නැත්නම් මැතිවරණවලදී ආණ්ඩු වටලා තියෙනවා. මම කියන්නේ ඔය ආකාර තුනින්ම මේ ආණ්ඩු වැටෙන්නේ ආපහු. හොඳට මතක තියාගන්න. හරිද? හරියද? නෑ චන්දවලින් වැටෙනවා නම් පිළිගන්න. හොඳින් ඒක මම පිළිගන්න. නෑ නෑ කවුද දන්නවද කියන්නේ? මේ දෙසැම්බර් වල ජනාධිපති කියලා කියන්නේ කොහොමද? ඒ කියන්නේ වෙන ආණ්ඩුවක් හදාගන්නද? නෑ නෑ මම කිව්වේ දැන් දෙසැම්බර් වල ජන
ගියබලාන්න.
මම මේ කියන්නේ දැන් නෑ මම මේ කිව්වේ මේකනේ මම මේ කියන්න හදන්නේ දැන් දෙසැම්බර් වල හරියට දෙසැම්බර් වල ජනාධිපති වෙන්නේ එතකොට වෙන ආණ්ඩුවකද මම මේ අකිලන් හරි සම්පත් කියලා නේ සම්පත් ආ කවදා හරි දෙසැම්බර් ඒ කියන්නේ කබීර් හසීම් മന്ത്രിතුමා දෙසැම්බර් වල සජිත් ප්‍රේමදාස ජනාධිපති වරයායි කියපු ප්‍රකාශයේ ඇත්ත හරය කවදා හෝ දෙසැම්බර් වල ඒකනේ හොඳයිද ඒ නියත මාණිත්‍යෙට මා ආඩම්බර වෙනවා හදන්නේ right මම මේ කියන්න නෑ තව කෙනෙක් ඉදින් අගෝස්තු නම් දැන් ඇවිල්ලා ඊළඟට ඊළඟ මාර්තු මතක තියාගන්න දේශපාලනයේ එහෙම සිද්ධ වෙන්නේ නෑ. හැබැයි මෙතන වෙන අරමුණක් තියෙනවා. මගේ අරමුණ පැහැදිලි තමුන් වාසල තේරුම් ගන්න. තමුන් වාසල අහුවෙන්න එපා අරමුණට මම කියන්නේ. අපේ රටේ නීතිය විධාන ආධිපත්‍ය තහවුරු කළ යුතු කියලා අපි කවුරුත් විශ්වාස කරනවා. හැබැයි අපේ රටේ මතයක් තියෙනවා සමහර අය ඉන්න ඒගොල්ලන්ට කවදාවත් නීතිය අත එන්නේ නැති වෙයි කියලා හිතන අය ඉන්නවා. ඒගොල්ලෝ අපරාධ කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට හොඳ මහත්තුරේට ඉන්නත් පුළුවන්. ඇයි? නීතිය ඒගොල්ලන්ට ළඟා වෙන්නේ නෑ. ඒගොල්ල හිතනවා ඒගොල්ලෝ නීතිය ළඟා වෙන්න බැරි තරමේ රැස්වල ලක් තියනවා කියලා. එහෙම හිතනවනේ. හැබැයි මොකද කරන්නේ? අපේ රට අපි හදනව රටක් නීතිය ළඟා වෙන්න බැරි කිසිදු පුද්ගලයෙක් ඉතුරු නොවෙන රටක් හදනවා. හැබැයි අපේ රටේ සම්ප්‍රදාය යාට නම් අත තියන්නේ ඔය කවුරු ආවත් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. කිසියෙකුගෙන් පරිගණීමේ චේතනාවක් නැහැ. කිසියෙකුට දඬුවම් දීමේ චේතනාවක් නැහැ. හැබැයි අපිට අවංක චේතනාවක් තියෙන මොකද්ද? හැම පුරවැසියටම නීතිය ළඟා විය හැකියි. තමන් හදා ගන්නා පෞල් පරම්පරාවේ බලයෙන් තමන් හදා ගන්නා ධනේ බලයෙන් තමන් හදා ගන්නා රැස්වලල්ලේ බලයෙන් තමන්ට නීතිය ළඟා වෙන්න බෑ කියලා හිතන්න බෑ කවුරු. හැබැයි එහෙම මතයක් මේ රටේ තියෙනවා. නීතිය ළඟා වෙන්න බැරි පුරවැසියන් ඉන්න රටක නීතිය ළඟා වෙන පුරවැසියන් උනත් යටත් වෙන්නේ නැහැ නීතියට. ඒ නිසා රට ගොඩනගන්න නම් යලි නීතිය විධාන ආධිපත්‍ය පිළිබඳ තහවුරු ඇති කළ යුතුයි. හැබැයි තහවුරු ඇති කරනකොට කවදාවත් තමන්ගේ රශ්මි කදම්බය හමුවේ නීතිය තමන් වෙත ළඟා වෙන්නේ නැහැ කියලා කල්පනා කරපු අයට නීතිය ළඟා වෙනවා. නීතිය ළඟා වෙනවා. මානි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය දීලා තියෙනවා. අල්ලස් සෝදුසුන කොමිස සභාවට අවශ්‍ය යටිතල පාසුන් අපි හදලා දීලා තියෙනවා. අපි බලය දීලා තියෙනවා. වැඩ කරන්න දීලා තියෙනවා. නීතිය අපරාධකරුවන්ගේ පිටිපස එනවා. මම දැක්ක නාවික හමුදාපතිවරයෙක් ගත්තා අතරංගුට. ඒකට වල මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මොකද ඩයස්පෝරා විසින් දීපු ඔත්තුවක්ලු. අධිකරණයෙන් දීපු තීන්දුවක්. මතක තබා ගන්න. ඊළඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට යන පෙර අත්අඩංගුවට ගත යුතුයි. හැබැයි අධිකරණයේ තීන්දුවට ගරු කරන්න කියලා රාජ්‍ය තිබුණ එක වෙනම දෙයක්. හැබැයි අධිකරණයෙන් හිටපු නාවික අමුදාපතිවරයා අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් දීලා තියෙනවා නේද? ගන්න ඕනේ නැද්ද? ගන්න ඕන. හැබැයි මාධ්‍ය සාකච්ඡාව කියනවා කොටි ඩයස්පෝරා සනසන්න මේව ගන්න ඕන ආණ්ඩුව. අපිට කවුරුවත් සනසන්න ඕන කමක් නැමත. අපි සනසන්නේ මේ රටේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් සිරි ජනතාව සනසන ආණ්ඩුවක් මේක. ඉනිසා නීසිය ළඟා වෙනවා. එතකොට මොකද වෙන්නේ? අද අපරාධකාරයා දන්නවා නීතිය Tamanට කිට්ටුවෙමින් ඉන්න බව. අපරාධයට අවුල් නොවුණු කෙනා දන්නේ නැහැ. එයා දන්නේ ප්‍රවෘත්ති වල යන දේවල් නේද? හැබැයි අපරාධකරුවා දන්නවා පුද්ගලික ලේකම් සාක්ෂියට කැඳවනකොට කොතෙන්ද දෙන්නේ? දන්නවා. දන්නේ නැද්ද? තමන්ගේ ලේකම්වරයා කැඳවනකොට අපරාධ පරිසර දෙපාර්තමේන්තුවට ඕනෑම නීතිජ මහත්තයෙක් දන්නවා. දන්නවනේ. ඊළඟ කාටද දෙන්නේ කියලා දන්නවා. එතකොට හදන්න ඕන අවිනිශ්චිතතාවය. තමන් ගාවට නීතිය ළඟා වෙන්න කලින් රට තුළ අවිනිශ්චිතතාවයක් හදන මේ ආණ්ඩුව වැටෙනවා. මේ ආණ්ඩුව වටනවා. එතකොට මොකද වෙන්නේ? නීතිය ක්‍රියාත්මක වෙන්නේ නිලධාරි යම් ප්‍රමාණයකට තිගැස්සෙනවා. තිගැස්සුණු ඉතිහාසයක් තියෙනවා. 2019 ආණ්ඩුව ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඇවිල්ලා විදේශ ගමන් සහනමක් 700 දෙනෙකුට දැම්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. මතක තබා ගන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 700ක් විදේශ ගමන් තහනම් කරා. තමන්ගේ ආණ්ඩුවට විරුද්ධව පරීක්ෂණ කරයි කියලා. නිසාන්ත සිල්වා පොලිස් නිලධාරිය හොරෙන් පැනලා ගිහින් ජීවිතේ බේරගත්තා. සානි අබේසේකර රාජ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා මාස 11 කිරේ හිටියා. ඇයි? සාධාරණ පරීක්ෂණ කිරීමේ වරදට. දැන් එළියෙන් හදන මොකද්ද? අන්න ආණ්ඩුවෙන් දෙනවා. ඒතර අරකොල්ල හිතනවා ආයෙත් විදේශ තහනමක් වෙටි. ආයෙත් රට පැනලා ජීවිතේ බේරගන්න වෙයි. ආයෙත් හිරේ යන්න වෙයි. ඒ නිසා අතපුච්ච ගන්න නැතුව වැඩ කරමු කියලා හිතනවා. හැබැයි මම සතුටුයි. අපේ නිලධාරීන්ට අපි මේ නායකත්වයත් පෞරුෂයත් බලයත් දීලා තිනවා. ඕනෑම වෙලාවක වුණ ආරක්ෂා කරන බව. ඕනෑම වෙලාවක. අපි ආණ්ඩු වෙන්න පුළුවන්, අපි එළියෙන්න පුළුවන්. අද අපේ රටේ නීති ස්ථාපිත කරන සඳහා කටයුතු කරන සෑම නිලධාරියෙක්ම ආණ්ඩුවක් ලෙසත් අපි රකින්නවා. ආණ්ඩුවෙන් එළිය හිටියත් පුරවැසියන් ලෙසත් අපි නිලධාරීන් රකින්න බව සාධිත කරනවා. අද ඒ බිය හදන්න හදන්නේ නෙමෙයි. හෙට වැටෙනවා, අනිද්දා වැටෙනවා කියන්නේ මොකද? වැටෙන්න එක සාධකයක් නෙයිනේ. පාරට බාලා වස්සන්නද ඊයේ බැස්සන් පාරට. මන් දැක්කමේ පොල් දුව හන්දිය. හරිද? මට ඉස්සලා මම පළවත් ඉඳන් යනකොට මට කිව්වා අපි ආරක්ෂක අංශය කතා මේ පොල් දුවන්දි උද්ඝෝෂණයක් තියෙනවා මේ වෙන පාරකින් යන්න කියලා ඇහුවා. මං කියනවා ඔතනින්ම යම් බලාගෙන කියලා. කවුරුත් නැහැ. එක්කෙනෙක් නැහැ. ආ ඊට දැන් තුන් තැන් තුනක් කිව්වා. පොල් දුවයි ගෝල් ෆේස් මාර්ගම. පොල් දුව එක කට්ටියක් ඉන්න සරසම් කරා. මාර්ගම තව කට්ටියක් ඉන්න සරසම් කරා. නේද? හැබැයි ආවේ නේ. එහෙම එන්නේ නැහැ මිනිස්සු මේ එහෙමවත් එන්නේ නැහැ. ඒක හරි. එහෙමවත් එන්නේ නැහැ. හරි දෙක ඇත්ත. ඔව්. ඕනේ කමක් තිබුණ නැහැ. ඒකනේ ඇත්ත. ඒ කියන්නේ එන්නේ නැහැ මතක තබා ගන්න. ඒ නිසා දැන් මොකද්ද? දැන් තමුන්වාසල ආණ්ඩුව වැටෙනවා. මට කියන්නකෝ ආණ්ඩුව වැටෙනවා කියනකින් නැති ඇයි නැහැ. හෘද සාක්ෂි දන්නවා. හැබැයි වැටෙනවා කියන වැටෙන ක්‍රමයක් කියන්නකෝ අඩුම. සිද්ධාන්තයක් ජනතාවට පොඩ්ඩක් තේරුම් ගන්න. කිසි සිද්ධාන්තයක් නැහැ. කිසි සිද්ධාන්තයක් නැතුව වැටෙනවා කිය. මේක වැටෙන්නේ නැහැ. මම කියන්නේ තමුන්වාසල ඊට වඩා හොඳ දේශපාලන තෝරගන්න. මේ ආණ්ඩුව අසාර්ථක නම් තමුන්වාසල අවශ්‍ය බව පෙන්වන ප්‍රෝග්‍රෑම් එකකට යන්න. ආ මේ ආණ්ඩුව හොරකම් කරන්නේ. අපි හොරකම්ම කරන්නේ. අන්න ඒක එකක්. ඒතර තමුන්වාසලන්න පාරක් තියෙනවා. මේ ආණ්ඩුව විදේශ සංචාරය ශක්තිමත් කරගන්නවා. අපි මේ වගේ දෙගුණයේ තුන්ගුණයේ ශක්තිමත් කරගන්න. එතකොට පාරක් තියෙනවා. එහෙම නැතුව තමුන්වාසලා දේශපාලනේ අපි කැමති. අන්න එහෙම සංවාදයකට අපි කැමති. හරි මොකද්ද අපිට අපි කරමින් තිබෙනද? ඒ කරමින් දේ තියෙන දේ සංවර්ධනය සඳහා වර්ධනය සඳහා අපි ප්‍රමාණවත් නැත්නම් ඒකට කරුණු කියන්න. හැබැයි අපි කරන දේ තමයි වැරදි කියන එක වැරදි. මේක තමයි මේ මොහොතේ කළ යුතු දේ. කවුරු හරි මට නැගිටලා කියද මීට වඩා දෙයක්. මීට වඩා මොකද කරන්න තියෙන්නේ? අපිට මේ තිබුණේ මොකද්ද? හැම ආණ්ඩුවකට ලැබෙන සැලකිත ප්‍රමාණකින් දුවන රටක්. අපිට ලැබුණේ නතර වුණු රටක්. දුවන රටක් අල්ලගෙන යන ලේසියන ආණ්ඩුවට නතර වුණු රටක් තිබුණේ. මීරිගම කඩවත අධිවේගී මාර්ගේ නතර වෙලා, කටුනායක එයාපෝර්ට් එක හදන එක නතර වෙලා, අර පැත්තේ නුවර දිගන ප්‍රදේශයේ ජල ව්‍යාපෘතිය නතර වෙලා, මේවා විදේශ ආධාර වලින් ආපු ඒවා. නතර වීම ව්‍යාපෘතියක් ආණ්ඩුව කාපීට පටන් ගන්න බෑ. චීන එක්සිම් බැංකුවෙන් තමයි අපිට ණය දෙන්නේ මීරිගම කඩවත කෑල්ලට. ඒක හදන්නේ චීන සමාගම. අපි බංකොලොත් වුණා, ණය දෙන එක නතර කරා. හැබැයි සමාගම කොන්ත්‍රාත්කාරය. සමාගමත් එක්ක අපි ඇග්‍රීමෙන්ට් එකක් තියෙනවා. අපි සමාගම නිසි පරිදි මුදල් ගෙවලා නේ. ඔවුන්ගේ වාහන යන්ත්‍ර සූත්‍ර දිරාපත් වෙලා ඔවුන් හැදුවා සැපයු මාර්ගයක් සැපයු මාර්ගය කඩා වැටිලා දැන් ඔවුන් කියනවා අපේ කොන්ත්‍රාත් එක යලි ආරම්භ කරන්න නම් අපිට කොච්චර ගෙවනවද කියලා තීරණය කරන්න වන්දි ගෙවන්න ඕන ඒක එක දවසින් කරන්න බෑ වන්දි කියලා ඒ පිළිවෙත ඒගොල්ලෝ ඉදිරිපත් කළාද අපිත් ඉදිරිපත් කළා තියෙනවා අපි වන්දි සමාලෝචනය කරන්න නැවත එක පටන් ගන්න හැබැයි දුවමින් තිබුණ එකක් නෝ දුවයි යනවා නතර වුණ එකක් එදා චීන එක්සිම් බැංකුවෙන් ඒ පාර ආතන දීපු ණය දැන් ප්‍රමාණවත් නෑ ඊට වඩා වැඩි ණයක් අපිට අවශ්‍යයි ඒ නිසා නැවත ණය සාකච්ඡා කරගන්න ඕන අපි කියන්න කැමති චීන එක්සිම් බැංකුව යුවාන් වලින් ඉතාම සානදායි පොලියකට ණයක් දෙන්න එකඟතාවය පළ කරලා ලබන සඳ අපි කැබිනට් මණ්ඩලය අනුමත කරනවා එතකොට ණය අපිට ලබා ගන්න පුළුවන් ඊට පස්සේ අපිට පුළුවන් කොන්ත්‍රාත් කරුවගේ දීම නවත් කිරීම කරලා නැවත වැඩ පටන් ගන්න නතර වුණු රටක් නිකන් දුවමින් තිබෙන රටක් වගේ නතර කරන්න බෑ කාලේ යනවා කටුනායක එයාපෝට් එක නතර වෙලා තියෙන්නේ ජපාන් ජයික බැංකුවේ ණය දුන්නා හැබැයි දැන් ඒ ණය මුදලත් එක බලපුවාම ව්‍යාපෘතිෙන් 130යි කරන්න පුළුවන් ඒ ණයෙන් ඒ නිසා තව ණය වැඩි කරගන්න ඕන සාමාන්‍යයෙන් දන්නා විදේශ රාජ්‍යක ණයක් ගන්න සාකච්ඡා අවුරුදු කාමර දෙකක් ඇදෙනවා අපි ඊට වඩා ඉක්මන් කරගන්න try කරනවා එහෙම තමයි විදේශ ණයක් සාකච්ඡා කරගන්නේ ඉතින් කඩා වැටෙනවා අපි පටන් ගන්නවා ඒ ව්‍යාපෘති ඔක්කොම පටන් ගන්න මේ අවුරුද්ද කටුනායක එයාපෝට් එකද අධිවේගී මාර්ගයද ඒ වගේම අපි සැලසුම් කරලා දෙනවා ගලගෙදර මහනුවර අධිවේගී මාර්ගය අපි උපරිම උත්සාහ කරන විදේශ ණය මුදලක් හොයා ගන්න ඒ උත්සාහය අසාර්ථක වුණොත් දේශීය සල්ලි වලින් ඒ පාර හදන්න පටන් ගන්න ලබන අවුරුද්ද ඊට පස්සේ අපි දන්න බලශක්ති ශේත්‍ර අර්බුදයක් තියෙනවා අපිට පුනර්ජනනීය බලශක්ති ශේත්‍ර යන්නම අපි එකඟ වෙලා තියෙන 70%ක් ගේනවා කියන එක 2030 දී අපි බලාගාර පටන් ගන්නවා සියබලාණ්ඩු බලාගාරයට අපි මුල් ගලලා තියෙනවා මේ සැප්තැම්බර් වල අපි සම්පූර්ණ බලාගාර එකඟතාව වෙලා දැන් සමාගම් බදල ගිවිසුම අසංකලයේ සම්පූර්ණ වල පුළුවන් මන්නාරමේ වින් පවර් එකක් පටන් ගන්නවා තව හඳුනාගත් ප්‍රදේශ වල වින් පවර් වලට අපි අවස්ථාව දීලා තිනවා බලශක්ති ශේත්‍ර වර්ධනය වෙනවා තෙල් සංස්ථාව අපිට විශාල ධාරිතාවක් නේ අපි අලුතෙන් තෙල් ටැංකිය හයක් කොළඹාවේ හදනවා පටන් ගන්නවා ධාරිතාව වැඩි කරන්න ඕන අපිට ලක්ෂ 10ක් තියෙන මාස දින කීපයකට ප්‍රමාණවත් සති 3කට වගේ ප්‍රමාණවත් තෙල් සංචිතය තමයි අපිට තියාගන්න පුළුවන් එහෙම රටක් ඉතාමත් අනතුරුදායකයි ඒ නිසා තෙල් ටැංකිය ටික අපි හදනවා ත්‍රිකුණමලේ දශක ගණනාවක් කඩපණ වෙලා තිනවා තෙල් ටැංකිය ටික තෙල් සංස්ථාවට තෙල් ටැංකිය ටික ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තා දැන් දෙකක වැඩ අවසන් වෙමින් තිබෙනවා අපි නල පද්ධතිය එළනවා ඒවා තමයි වැඩ කියන්නේ වෙන මොනවද වැඩ කියන්නේ බලශක්ති ශේත්‍ර ස්ථාවර කරගෙන වැඩගත් අපි ටෙන්ඩරේ කඳවලා තිනවා අපේ තියෙන එල් මේ එතන තියෙන ඩීසල් වලින් නැප්තා වලින් විදුලි හදනවා කෙරවල පිටේ කැලණි 30 ඒක වසර ගණනාවක් අධික මිල එතන LNG plant එක එන්න ඕන හැබැයි දීර්ඝ 2013 ඉඳන් කතා කරන LNG plant එක මෙතන නමුත් අපි තාමත් මෙතන අපි ඩීසල් වලින් හදන නිසා ඒක නේ LNG වලින් අලුතෙන් හදන්න ඕනේ හැබැයි ඩීසල් වලින් හදන එක අපි කන්වර්ට් කරොත් LNG වලට අපිට මිල අඩුවීමක් තියෙනවා අපි ඩීසල් බලාගාර තියෙනවා කැලණි 30 කෙරවල පිටේ නැප්ත බලාගාර තියෙනවා අපි කෙලවර පිටේ බලාගාරය හදලම තියෙන්නේ ඩීසල් වලින් තමයි 2013 විවෘත කරන්නේ ඩීසල් වලින් తాවකාලිකව දුවන්න හැබැයි දැන් අවුරුදු 12ක් දුවන తాවකාලිකව LNG plant එක හදාගන්න බැරි වුණා රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාලයි අතර පළමු ගැටුම ආවේ තමුන්වහන්සේ දන්නවා මොකද පළමු ගැටුම LNG එකටගෙන කොයි සමාගමද කියන එක ඔත තමයි මෛත්‍රී රනිල් ගැටුම පටන් ගත්තේ කරන්න දුන්නේ නැහැ එක්කෙනෙක් කොරියන් සමාගමක ගෙන්දව තව කෙනෙක් ජපාන සමාගමක ගෙන්දකි ඒක ප්‍රතිපලයක් හිටියනේ LNG සිද්ධුුනේ නේ දෙපැත්තට ගහගෙන හිටියා ඊට පස්සේ ටෙන්ඩර් කෝල් කරා ටෙන්ඩර් කෝල් කරා ටෙන්ඩරේ ඕපන් කරන්න තියෙද්දි බැසිල් රාජපක්ෂ ඇවිල්ලා ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් වලට ටෙන්ඩරයක් නැතුව දෙන්න ගියා නතර වුණා මේ ඔක්කොම ගනුදෙනු හරහා අදත් අවුරුදු 12ක් 13ක් තිස්සේ පුරවැසියෙන් වැඩියෙන් බිලක් ගෙවනවා තමුන්වහන්සේලාගේ ගනුදෙනුගේ බේරගන්න බැරි වෙච්ච ප්‍රතිපල නිසා මෛත්‍රී රනිල්ට බේරගන්න බැරි වුණා කොයි සමාගමකට දෙන්න කියලා කොයි සමාගමෙන්ද තමන්ට ලැබෙන්නේ මේකයි ඇත්ත තමුන්වහන්සේ දන්නා මේ සිද්ධි හැබැයි අපි අද ටෙන්ඩරේ කඳවලා තිනවා ප්‍රදානය කරන්න ආසන්න අපේ බලශක්ති මුතුම ඇති ඉතින් එහෙම අපි වැඩ කරනවා මොකද්ද වැඩ නොකරනවා කියන්නේ අපි වැඩ කරමින් තියන ආණ්ඩුව හැබැයි මම පිළිගන්නවා අපි ආර්ථිකයේ බලශක්ති ශේත්‍රයේ ස්ථාවරයෙන් හදුවට ප්‍රමාණවත් නැහැ මේ ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන යන්න ඕන ජනතාවට ගලාගෙන යන්න ඕන මේ ප්‍රතිලාභ ඒක තාම නැහැ මම පිළිගන්නවා ජනතාවගේ ජීවිත උසස් වෙන්න ඕන ජනතාව උනතර රැකියාව අවශ්‍ය හැදෙන්න ඕන තමගේ ජීවන තත්ත්වය පහසු වෙන්න ඕන ඒක ඇත්ත ඒක හදන්න ඕන හැබැයි ඒක හදන්න බෑ ආර්ථිකයේ ඉහළපන් ඉහළ ස්ථාවර කරගන්න නැතුව ඉතින් අපි ප්‍රමුඛතම මේ අවුරුද්දකට ආසන්න කාලයක් අපි විශාල ලෙස අපේ අමාත්‍යංශ ආණ්ඩුක අපේ මුදල් අමාත්‍යංශ මහ බැංකුව මේ හැම දෙනාම පොරබැදුවි මොකටද ආර්ථික ස්ථාවර කරගන්න ඕන ආර්ථික අත්‍යවශ්‍යතාවක සම්පූර්ණ කරගන්න ඕන නැවත අවිනිශ්චිතතාවයක් අපේ මූල්‍ය වෙළඳ පොලේ යලි කිසිදු අවිනිශ්චිතතාවයක් ඇති නොවී සිටි එක සැරයක් මූල්‍ය වෙළඳ පොල කඩාවැටිලා නැවත වතාවක් කඩාවැටෙනවා කියලා සංඥාවක් ආවොත් පළමු සැරේ වගේ දෙගුණයක් වෙනව අර්බුදය මතක තියාගන්න පළමු සැරේ වගේ දෙගුණයක් වෙනවා දෙවෙනි සැරේ මේ අර්බුදය ආවොත් ඒ නිසා පාලකයන් තමුන්වාස අපි කාටත් වගකීමක් තියෙනවා අපේ මාතෘභූමිය අපේ රටේ ජනතාව දෙවෙනි වටේකින් මේ අර්බුදයට මුහුණ දෙන්න ඕන දෙවෙනි වටේකින් අර්බුදයට මුහුණ දෙන්න නම් අපි ආර්ථිකයේ උඩ ඉතා හොඳින් ශක්තිමත් ස්ථාවර කරගන්න ඕන ඒ ස්ථාවර කරගන්නේ මට ගන්නද අපි අමාත්‍ය මණ්ඩලයට ගන්නද තමුන්වාසලකට නෑ තමුන්වාසලගේ කපනවා ලක්ෂ 10 ඉන්ෂුරන්ස් එක ලක්ෂ 2ක් මට අඩු කරනවා විශ්‍රාමයට මත අයින් කරනවා දැන් මම දැක්ක සජවේ කට්ටිය කියනවා ඒක වැරදි කියලා හැබැයි මම දැක්ක ඒ යෝජනාව ගිනව තමුන්වාසල ඇඹිලි පිටි මන්ත්‍රීතුමානි योजना के नाम टे गिनों को टे हितू ने ऐसे टम विनो आकीला। ओए मुलाव। हर नेता योजना के नल दम पक्ष मंत्र का प्रस्तीनो विश्राम टे कपने का वर्दी कीला। अबे तमुन्नासला मंत्री के ने योजना के इनो हिसा। हाँ तमुन्नासे गिनावे का। हाँ रावी गिनावा। हाँ हिसा के ना मटमत की दिते। हर कपन नोने ने। अबे सुजी इना तमुन्नासला पक्ष ने සුජිත් සංජීව කෑගල මන්ත්‍රීතුමා තමුන්නාසලා පක්ෂෙ නෙමෙයිද? ඒක තමයි පක්ෂෙට වෙලා තියෙන්නේ. පක්ෂය කියන විශ්‍රාම වැටු කපනට එකගයි. හරිද? හැබැයි පක්ෂය කියන විශ්‍රාම මන්ත්‍රීවරුගේ විශ්‍රාම වැටු කපනට එකගයි. හැබැයි සුජිත් මහත්ය සාකච්ඡාවක් තියලා කියන මේකයි පා කියලා. දෙකමාරයි. ඔව් දෙකමාරයි. ඔව් දෙකමාරයි දෙක ලක්ෂ 10 දෙකම මට අඩු කරමු පළමු වටේ ඒත් හොඳට හැසිරෙන්නේ නැත්නම් දෙකමාර කපන්න දැනට දැන්න හරි ඒත් හොඳ නැත්නම් මම මේ කියන්නේ මොකද්ද හිට මං කියන්නේ විස්රාම වැටුප ගන්න අය ටිකක් කෑ ගහන එක තීරණෝනේ අපිට ඒගොල්ලන් ලැබෙන එකක් අහිමි වෙනවා මේ ඉන්න අය කෑ ගහුවේ මොකටද ක්ලිප් මාදි තිබ්බා හරි සුජිත්ගේ මාදි ඒක තමයි කියන්නේ පක්ෂක අපි හිටපු කියලා කිව්වොන හරි. අපි දැන් නැහැ ඒගොල්ලෝ. ඉන්නවනම් මොම කියන්නෙත් නෑ. නැති ඉඳලි. ඒගොල්ලෝ කොච්චර රවුම් ගැහුවද? දැන් මන් දන්නවා සිරිකොතේ ඉන්න දෙන්නෙක් ඉතින්. හරි මට ආසයි ඒගොල්ලන්ගේ පෝස්ටර් ටිකකට ඔය ඔය වැහැරුණු කට්ටියක් ඉන්නෝ. ඒගොල්ලන් පෝස්ටර් එකට තියලා ටිකක් ප්‍රෙස් එකක් කරන්න පුළි කැමැත්තක් තියෙනවා. කවුද? ආ මම ආවා. මම ආවම කොට දන්නවද? අර කිරිහැරක් ගනලා හොරකම් කරපු ෆයිල් එක බාර දෙන්න. මොකද එතන තිබ්බේ අර දූෂණ විරෝධ එතන තිබුණේ අර දූෂණ මධ්‍යස්ථානේ ඒ වගේම තව ආවා කියන්නේද ආ ඔව් ආවා යාට තමයි හම්බුනේ ඇවිල්ලා දීලා ගියා හරි ඒක ඒවට ඇවිල්ලා තියෙනවා අපි නෑ කියන්න ඕනේ හරි ඇවිල්ලා නේද අපි උපරිම උත්සාහ කර මතක තබා ගන්න මම කියන්න තමයි ඔස්සේ කතාව පිටිස අපි 2015 තමයි රන් වරම හම්බුනේ දූෂිතෙන්ද දඬුවම් දෙන්න හැබැයි තමුන්වාසල නීතිච්චවරු මම කියන්න දූෂණ විරෝධී සාකච්ඡාවේ ඉන්නෝ නීතිඥයා හවසට ගිහිල්ලා චූතිතර කෝල් එකක් දීලා නඩුව බාර ගන්නවා කැතයි හලෝ ඕගලන් කට්ටිය මම මේ දන්නව සමහර අය ඒගොල්ලන් නීති සමාගම නඩුව බාර ගත්තා හරිද මේමයි සිද්ධ වුනේ ආ මාරපණ කියලා නමක් හොයා ගන්නකෝ ඇද්ද හරිද හරි එයා ඉල්ලාසුනේ අමතකමෙන් අර එවන් ගාඩ් වෙනුවෙන් පිළි හිටින්න ගිහිල්ලා හරි මතක තියාගන්න මේ ඉතිහාසය එනිසා අපි ඔව් අපි ගිහිල්ලා දිනන අපිට උපරිම උත්සාහ දරුවා 2015 තමයි රන් වර්මක් ලැබුණේ දූෂිතෙන්ට අලුත් දූෂණය අලුත් මික් පහ ගනුදෙන 2006 2015 වෙනකොට අවුරුදු 9යි අද වෙනකොට අවුරුදු 19යි හරිද ඒ අමාරුයි යටි ගියාව හොයන්නේ තරම් හැබැයි තමුන්වහන්සේ තමයි අවස්ථාව ලැබුණේ කරේ නැහැ අපි ගියා නම් අරලිය ගාමන්ත්‍රීට ඒ සඳහා පොළඹවන්න ගියා දෙන්න ගියා මතක තියාගන්න අවස්ථා කිපයක් ඒක නෑ කියන්නේ වැරදි දෙයක වැරදිද හෙට තමුනාන්සෙලා කවරෝ දූෂිතක ෆයිල් එකක් අරගෙන එනවා නම් අපේ කාර්යාල ඔක්කොම විවෘත බව මතක තියාගන්න. හැබැයි ජීවිතේට අරන් ඉන්නේ බොරු කියකේ ඉන්නවා. අරගින්න හරිද මොකටද හරි ඔව් නෑ එතුමා කියන කැත්ත ඒකනේ රෝවල් පද්ධතියෙම ඉදිකිරීම වල විශාල වංචා දූෂණ වෙලා තියෙනවා ඉතින් අපිට අර ඒ ගොඩක් ඒවා මම කියන්නේ අපි කලබල වෙන්න එපා තව කාලය තියෙනවා මේ පරීක්ෂණ ඔක්කොම සිද්ධ කරන්න හැබැයි කාලය දෙන්න මොකද අපි දන්න විශාල ප්‍රමාණයක් ගොඩ ගහලා තියෙනවා ඉතින් අපි එකක්වත් ප්‍රමුඛතාවයකට අරන්නේ සමහර ඒවා වෙලා තියෙන දේ තමයි අර ඉක්මන් ඒ කියන්නේ ඉක්මනින්ම විසඳිය හැකි ඒවා ඒවා තමයි ඉක්මනින් අහුවෙන්නේ නැත්නම් මේ තෝරලා නෙවෙයි ඉක්මනින්ම සාක්ෂි එකතු කරගන්න පුළුවන් ඉක්මනින්ම ලියුකල එකතු කරන්න පුළුවන් නඩු ඉක්මනින්ම සිද්ධ වෙනවා සාක්ෂි එකතු කරගන්න අමාරු ඉක්මනින්ම කරගන්න අමාරු ඒවා ප්‍රමාද වෙනවා එතන මේ එකක්වත් හරි 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 එතුමා හැබැයි එතුමා කට උත්තරයක් දෙන්න ඕන CID එකට විස්තරය දීලා හරි නැත්නම් එතකොට වෙන වෙනම කියන්න එපා පාර්ලිමේන්තුව වරප්‍රසාද මගේ උල්ලංඝනය කරලා එහෙම කියන්න එපා දැන් තමුන්වාසිය මෙතන කිව්වනා මම ගියද එතුමාට පැටලෙන්නේ විස්තර බරපතල කතාවක් කිව්වනේ කන්ටේනර් වල අවි ආයුධ ආවා කියලා. ඒතර මම කියන්නේ ඒ වගේ එකක් නම් ඇත්තනම් මම නම් පාර්ලිමේන්තුව කියන්නේ ගිහිල්ලා රහස් පරීක්ෂා දෙපාර්තමේන්තුවට රහස ඔත්තුවක් දෙනවා මෙහෙම වැඩක් වෙලා තියෙනවා කියලා. බොරු නම් පාර්ලිමේන්තුව කියනවා. ඔක තමයි ඇත්ත. ඇත්ත හිස්ත්‍රි මම ගොඩක් පැටලෙන්නේ නැහැ. මම මේ කියන්න හදන්නේ ඒ නිසා මේ ආණ්ඩුවේ අවිනිශ්චිතතාවය නිර්මාණය කරන්නේ නීතිය තමන්ගේ ළඟට එන බව දන්නවද? කලින් සාක්ෂි කලින් කට උත්තරේට කැඳවනකොට ඊළඟ පියවර කවුද කියන දන්නවා. දන්න අය දැන් විවිධ දේවල් කියන පටන් ගන්න තියෙනවා. ඒ නිසා මම මේ රටේ නීතිය විධානය ආධිපත්‍ය පිළිබඳ විශ්වාසකර රටක් අපිට අවශ්‍ය නම් තමන්වහන්සේ ඕනතරම් දේශපාලනය කරන්න. හැබැයි මේ දූෂිතයන් සඳහා දඬුවම් දෙන ක්‍රියාමාර්ග අඩපණ කරන්න නම් හීනකින්වත් හිතන්න එපා. ඒකට සහාය දෙන්න. ඒක අත්‍යවශ්‍ය වැඩක්. මේ රට මම පෙන්වන්නම් තමුන්වහන්සේලා වෙලාව ගෙනෙල්ල. රාජ්‍ය බැංකුවට කොච්චර පොලු තියලා තියෙනවද කියලා. ප්‍රසිද්ධ සමාගම්. හරි. ඊටමත් ප්‍රධාන ඒ කියන්නේ ප්‍රධාන මේ ලංකාවේ තියෙන ප්‍රධානම හෝටල් වල ලැබුම් ගන්න. ඊටමත් අධි පරිභෝජනවාදී ලක්ෂරි ජීවිතයක් ගත කරන බැලුවම මහා කර්මාන්ත හිමියේ විවසායකෙක් කියලා ආඩුරුඩ කරගෙන තියෙන රාජ්‍ය බැංකුවට බිලියන ගණන් පොලු තියලා තියෙනවා. මෙහිමයි මේක. ආඩුරුඩ කරගත්තු ජීවිත මේ වෙලදරව් කරන්න ඕනේ නැද්ද? මේ රට යලි ප්‍රතිස්ථාපනය කරන්න ඕන. අපි ආරම්භ කරලා තියෙන ව්‍යායාමී මෙතනින කිසියෙකුට මම නැවත කියනවා මට අපේ අගමැතිතුමිට අපේ ඇමතිවරුන්ට අපේ මන්ත්‍රීවරුන්ට කිසියෙකුට කිසිදු පුද්ගලික අපේක්ෂාවක් සඳහා මේ දේශපාලන තොරගත් මිනිස්සු නෙවෙයි. කිසිදු පුද්ගල වරදානයක් සඳහා මේ දේශපාලන තොරගත් මිනිස්සු නෙවෙයි. අද ජාතිකවත් ජාත්‍යන්තරවත් ඕනෑම කර්මාන්තකරු ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් රාජ්‍යතාන්ත්‍රිකයෙක් එකක් පිළිගන්නවා ලංකාවේ පළමු වතාවට දේශපාලන අධිකාරිය හොරකම් කරන්නේ නැහැ කියලා. ඒක වැදගත් ආයෝජනයක් සඳහා. ඒක වැදගත් යහපත් රාජ්‍යතාන්ත්‍රික සබත්තාවෙන් සඳහා. ඒක වැදගත් අපේ රට ලෝක ඉස්සරහා දීප්තිමත් රාජ්‍ය බවට පත් කිරීම සඳහා. අපේ රට කළු රටක් එක්සත් ජාතික සංවිධානයේ මානවිකම් කොමිසමේ ලියවුණා. අපේ රටේ මානවිකම් උල්ලංඝනය වෙන්න අපරාධ බලපෑව ආර්ථික කඩාවැටීම බලපෑවා ආර්ථික කඩාවැටෙන්න වංචා දූෂණ හේතු වුණා කියලා ජාත්‍යන්තර වශයෙන්ම කළු චිත්‍රයක් තියෙන රටක් අපේ රට. එහෙම රටක් දැස කවුද බලන්නේ? එහෙම රටකට වීසා දෙන්නේ කවුද? එහෙම රටකට අභිමානයක් තියෙන කොහෙද? ලෝකේ පිළිගන්නාද විවිධ ජාත්‍යන්තර සංවිධාන තුලින් පාර්ලිමේන්තුවේ කෙන්‍යාවේ පාර්ලිමේන්තුවේ කතා කරා ශ්‍රී ලංකාවට වෙච්ච දේ වෙන්න දෙන්න ඕනේ කියලා. එංගලන්තයේ මහා අධිකරණේ නඩුවක් ගියා විභාගයක් ගියා එයාබස් ගනුදෙනුව පිළිබඳව. ඒකෙන් එලියට ආව ලංකාවේ කපිල චන්ද්‍රසේන ඇමරිකාවේ ගනුදෙනුවක් ගියා පරීක්ෂණයක් ගියා ඇමරිකන් තානාපති කාර්යාල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මිලදී ගන්නකොට ඒ තානාපතිවරයා පගා ගහලා කියලා රට මහින්දගේ මස්සිනා මම කියන්න නෙමෙයි ඉන්නේ මෙහෙම තිබුණු රටක් මේක මතක තබා ගන්න මේක පිරිසිදු කරන්න ඕනේ නැද්ද අපි ඉඳී අපි මැරෙයි හැබැයි අපේ රටේ දරුවන්ට මේට වඩා හොඳ විශ්වාසදායක අනාගතයක් පෙන්වුම් කරන ලෝක ඉස්සරහා ඉතාමත් අභිමානෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් බවට මේ රට පත් කරන්න ඕන. එක නීතිය විධාන ආධිපත්‍ය, දෙක ආර්ථික සමෘද්ධිය, තුන තමුනාසල මම දන්නවා තැනතන ගිනියවි පුපුරනවා. ප්‍රශ්නේ තියෙන මම තේරුම් ගන්න තියෙනවා. ප්‍රශ්නේ තියෙන තැනතන ගිනියවි පුපුරනවා. හැබැයි මේක ඇතුළාන්තය හොඳට බලන්න. අපි අත්තන්ඩ වරන් තියෙන පොලිස් නිලධාරී, අත්තන්ඩ වරන් තියෙන හමුදාවේ අය, හමුදාවේ කැම්ප් එකකින් එළියට අවිලා වෙඩි තියලා සූට් හැටියට එනවා කුලියට මිනී මරනවා. හමුදා කැම්ප් වල තිබුණ අවියවද T-57ක් පාතාලයටත් ඇවිල්ලා තිනවා. 35ක් අත්තන්න උඩ ගත්තා. තවත් 38ක් තියෙනවා මේ පාතාලය ගාව. මේමයි මේ රට. බන්ධනාගාරය සුද්ධ කරනකොට බන්ධනාගාරයේ ඉන්න සිරකරුවන් ගාව මාංචු තියෙනවා. මාංචු හතක් තිබ්බා මාතර බන්දනාගාරේ සිරකරුවන් ගාව. යතුරු 27ක් තිබුණා සිරකරුවන් ගාව. තමුනාසල හිතන රාජ්‍ය නෙමෙයි තියෙන්නේ. මේ උඩින් පෙන්නුම් කරන නීතිය පරිපාලන විහිුවේ එහෙම රාජ්‍යයක් න අපරාධ රාජ්‍යයක් තියෙනවා. ඒකටත් තියෙන අපරාධ රාජ්‍යයක් අර සමතාජාලේ ඒ විදිහටම තියෙනවා. ඒගොල්ලන්ට පාස්පෝර්ට් කාර්යාල තියෙන පාස්පෝර්ට් හදලා දෙන්න. ඒගොල්ලන්ට තාරිමියක තියෙන වාහනේ හදලා දෙන්න. ඒගොල්ලන්ට ආයුධ දෙන්න පුලි හමුදාවන් ඉන්නෝ. මෙහෙමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේක අපි හැප්පෙනවා මතක තබා ගන්න. මට අවස්ථාවක් දෙන්න තව. හරිද? මේ පාතාලේ සංවිධානාත්මක අපරාධ කල්ලි අපේ කුඩු ව්‍යාපාරේ ඔක්කොමත් එක ගැට ගහලා තියෙන බව අපි දන්නවා. මේක ව්‍යසන මැඩ පැවැත්විය යුතුයි. හැබැයි මැඩ පැවැත්වන්න කලබලෙන්නේ නෙවෙයි. අපි ඉවසීමෙන් සලසුබල අපි අපේ බුද්ධිංශකර විශ්වාසය තබනවා. අපි අපරාධ පරිශීලන පාර්ලිමේන්තුව කරේ විශ්වාස තබනවා. ඒ නිලධාරීන් තමන්ගේ ජීවිත පවා අවදානම ලක් කරමින් පරීක්ෂණ කරනවා. පිට රටෙන් අපි විශාල ප්‍රමාණයක් ගෙනාවා. මොනතරම් විරෝධ මේ රටට පත්වලා තියෙන්නේ. හිටපු සීනිය ඩීආයිජි කෙනෙක් පාතාලේ මැරේ ලෙස තර්ජනය කරනවා. තමුනාසල වේදිකාවෙ තියෙද මන්ද නේ නේ. හරිද? මොකද්ද වෙලා තියෙන්නේ? සීනිය ඩීආයිජිලා මිනිස්සු බය කරනවා. කුලියට මිනිස්සු රන් ටෙලිෆෝන් කෝල් දීලා. එහෙම රටක් මේක. මෙහෙම රටක් හැදුවේ හැදුනේ අපි හදන මේ රට සුද්ධ කරනවා. පාතාලය, නීතිය, ආර්ථික තත්ත්වය, සමාජ ජීවිතය, පොදු පුරවැසියන්ගේ ජීවිතය, දරුවන්ට හොඳ අධ්‍යාපනය, හොඳ සෞඛ්‍ය සේවය අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා පටන් ගන්නවා. පුරවැසියන් 10000කට එක ප්‍රාථමික වෛද්‍යවරයෙක් දෙනවා. ඕ අපේ සාමාන්‍ය ගත්තොත් මිලියන 60ක් අවුරුද්දකට OPD එකෙන් බෙහෙත් ගන්නවා. ලක්ෂ 600ක් අවුරුද්දකට OPD එකෙන් බෙහෙත් ගන්නවා. ජනගහනේ ලක්ෂ 200 ගණනක් ඉන්නේ. 220ක් වගේ. ලක්ෂ 600ක් ආණ්ඩේ බාහිර රෝගයන් සිටිනවා. ඇයි? අපිට නෑ හොඳ ප්‍රාථමික සෞඛ්‍ය සේවයක් නේ. අපි ආරම්භ කරන පවුල් 1000කට පවුලේ වෛද්‍යවරයෙක් හදනවා. 1000කට ආරම්භී. පුරවැසියන් 1000කට. ආරම්භී. 100ක් පටන් ගන්න මේ අවුරුද්දේ. ඕනෑම පුරවැසියෙක් ඉස්සලා තමයි ප්‍රාථමික වෛද්‍යවරයෙක් ගාවට යන්නේ. එයා නියම කරයි කොහට යන්න බෙහෙත් ගන්න ඕන කොත්තමලි බීලා ඉන්න ඕනද? ගෙදර ගිහිල්ලා ටිකක් විවේක ගන්න ඕනද කියලා. මේ සංස්කෘතිය වෙනස් කරන්නේ අපි ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ අධ්‍යාපනයේ හොඳ ප්‍රවාහන පොදු ප්‍රවාහන පද්ධතිය, කුසිකර්මාන්තේ, වාරිසේස්ත්‍රයේ මාර්ග පද්ධතිය මේ ඔක්කොම අපි හදනවා. මකල තියෙන හද රටක් ගොඩනගනවා මතක තබා ගන්න. ඒ නිසා මම නැවත කියන්නේ ඉතාමත් ස්ථාවර ශක්තිමත්ව මේක යමින් තිබෙනවා. මම නැවත කියන්නේ කවුරුත් කකුල් වැට්ටු දාන්න කල්පනා කරන්න එපා. නීතිය තියෙනවා. නීතිය තියෙන බව මතක තියාගන්න කියලා හැම දිනාටම මම දැකලා තියෙනවා. හරිද? මොන වගේ විකෘති කතා කියනවද? හාන් සිජේසුරිය මැතිතුමා ඉන්දියාවෙන් සල්ලි ගන්නවා කියලා කියනවා. මම එතුමත් එක්ක ඊයේ කතා කරා. එතුමා කිව්වා නඩු දාන්න ඕනේ නැහැ, කීප මිනිහ සතේකට ගණන් ගන්න නැහැ කියලා. තත් දානෝන එතුම සුවිච්චාවේ මිලියන ගණන් පඩිගත්තු මිනිස්සු, මිලියන ගණන් ලෝකේ ප්‍රධාන සමාගමක වැඩ කරපු ප්‍රධාන විධායක නිලධාරි ඔක්කොම දාලා විල රටේ වැඩ කරන්න හදනවා කියන ඉන්දියාවේ රුපියල් ගන්නවලු. මොනවද මේක? අපි රාජ්‍ය ආයතන ගොඩනගලා තියෙනවා. මම කියන්න කැමතියි එයාලංක එක විවාදයක් තියෙනවා. හැබැයි ඒක විකුණන්නට ගන්නෑ කවුරුවත්. අඩුමතරමේ විකුණන්න හදන්න ඕන ඉස්සරලා. හරිද? එනවා අපි හදනවා. දැන් ගත්තොත් මෙහෙම ලාභය මාර්තු මාසේ 31 වෙනිදා වෙනකොට එයාලංකේ මෙහෙම ලාභය බිලියන 29 කෝටි 2900ක මෙහෙම ලාභයක් තියෙනවා. හැබැයි අතීත පව් එයාලංක එයා ප්ලේන් මිලදී ගැනීමේදී ණය ගැනීමේදී මිලදී ගන්න ගහපු ඇග්‍රීමන්ට් කවිර ඔබ දන්නව? SMS එකේ ආවේ ඩූ ඉට් කියලා. මතකද? එව්වේ කවුද? රත්වත්තේට අනිත් රත්වත්තේ එව්වේ. තාත්තයි මාමයි පුතයි වන්ද. හරිද? හරිද? ඒ ගනුදෙනු එනවා එයාලංක බස් කැන්සල් කරන්න. කැබිනට් එකේ සංවාදයක් තියෙනවා කැන්සල් කරන්න ඕනද නැද්ද කියලා. හැබැයි අරෙන් අහනවා කැන්සල් කරන්නද කියලා. SMS එකේ ඒක ඩූ ඉට් කියලා. එහෙමයි මිලියන 12 මිලියන 117ක් අහිමුණා යාලංකයකට. මෙහෙමයි ගනුදෙනු සිද්ධ වුනේ. ඒ නිසා මේව නැවත අපි ගොඩනගනවා. ඒ නිසා තමයි මෙහෙම ලාභය බිලියන 29ක් ඇවිල්ලා තියෙන්නේ යාලංකයේ. කවුරුත් ඇවිල්ලා නැහැ තාම. යූනියන් එක නිලන යූනියන් එක අපි සාකච්ඡා කරා. යන යූනියන් එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? 2019 දී අර කැබින් ක්‍රූ එකට දීපු ආහාර දීමනාව කපලා තියෙනවා. ඒගොල්ලන්ගේ ආහාර දීමනාව ඉල්ලනවා. 2019 අර්බුදේ නිසා කෙටි කාලයකට කැපුවා කියලා තමයි තීරණය අරන් තින්නේ. හැබැයි අවුරුදු ගණනාවක් තිස්සේ එක ගෙවීමක් කරලා නැහැ. ඒ නිසා යූනියන් වල ඉල්ලීමක් තියෙනවා ගෙවීමක් කරන්න කියලා. මමත් හිතන එක සාධාරණ ඉල්ලීමක් කියලා. ඒ නිසා මුළු ඉල්ලීම නොවුනත් යම් කොටසක් ලබා දෙන්න අපි එකඟතාවය පළ කරනවා යූනියන් වලින්. එබැවින් වෙන කිසි එකක් නිසා නෙවෙයි යූනියන්. යූනියන් එක සභාපතිතුමත් එක්ක සාකච්ඡා පැවතුවා. සියලු මුරසොම් එක්ක සාකච්ඡා කළා. වරායි මෙහෙම ලාභේ 60% කින් වැඩි වෙලා තියෙනවා. මිල්කෝ ආයතන කඩාවැට්ටු මිල්කෝ ආයතන ගොඩනගලා තියෙනවා. මතක තබා ගන්න. මම තමුන්වාසලකින් මේ රට වෙලා කරලා තියෙන විනාශය. බඩල්ගම 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 හැදුවා කිරි ෆැක්ටරියක් ඩෙන්මාර්කෙන් ණයක් අරගෙන බැසිල් රාජපක්ෂ ධාරිතාව කිරි ලීටර් ලක්ෂ 4යි හැබැයි දැනුත් මිලකෝ එක ගන්න කිරි ලීටර් 280යි 280න් දිගන ෆැක්ටරියට යවන්න ඕන අඹේවල ෆැක්ටරියට යවන්න ඕන අරේ පොළොන්නරුව ෆැක්ටරියට යවන්න ඕන එහෙම යවපුවාම 50000 ඉතුරු වෙන්නේ හැබැයි ෆැක්ටරිය ධාරිතාව ලක්ෂ 4යි වැඩ අවසන් කරලා නේ වැඩ අවසන් කරලා නේ විගණනය කරනවා අපි පරීක්ෂණ කරන එකගෙන හරි විනාශ කරලා තියෙන්නේ අපේ ප්‍රතිපත්ති මිල්ක ආයතනය සේවකේ කලබල වෙයි ඒත් මිල්ක ආයතන අපි අපේක්ෂා කරන බඩල්ගමට ගිලිතා නූතන ෆැක්ටරියක් ස්ථාපිත කරන්න අරතින අර්බුද ඔක්කොම විසඳන්න එළබෙන අයවැය ලැකෙන කොච්චර සල්ලි වුණාද කියලා අපි ඇහුවා මොකද යන්ත්‍ර සූත්‍ර ගැන ඔක්කොම ගිරාපත් වෙන බඩල්ගමට ගිහලා බලන්න මේ අපරාධකාරී මෙරට පාලනය කරේ ඉතින් මේව ගොඩනගන්න ඕන එනිසා අපි කිරි ශේත්‍රය සංවර්ධනේ ගැන කල්පනා කරනවා අපේ රටේ නිෂ්පාදනය කළ හැකි හැම ක්ෂේත්‍රම සහාය දෙනවා අපි මේ අයවැය ලැකෙන සකස් කරනකොට රටේ සියලුම සෙක්ටර්ස් ඒක ඒක ශේත්‍ර අපි කැඳවන්න කල්පනා කරනවා ඔවුන්ගේ තියෙන ගැටලු මොනවද අපි උපරිම උත්සාහ කරන ගැටලුවට සින්දුන් දෙන්න මේ රට යලි ප්‍රබෝධමත් රාජ්‍යබට පරිවර්තනය කළ යුතුයි කර්මාන්ත ශේත්‍රයේ ප්‍රබෝධයක් ජනතාවගේ මනසේ ප්‍රබෝධයක් නීතියේ ප්‍රබෝධයක් ප්‍රබෝධමත් ජාතියක් ප්‍රබෝධමත් රාජ්‍යබට මේ රාජ්‍ය පරිවර්තනය කරන්න පුළුවන් ඒ සඳහා ස්ථිර අධිතනෙක යුතු අපි වැඩ කරමින් ඉන්නවා දැන් කිසිවෙක් ගමට ගිහිල්ලා පොඩි දේශ නිකන් ඉඳත් බෑනේ ප්‍රසීමත් වෙන කමක් නැහැ මිනිසුලි කියන්න කමක් නැහැ ඔබල කිසිත් තමුනාසලා සංවිධානය වෙන්න ජනතාව දැනුවත් කරන්න ඒවා මම දෙන්න ඕන අයිතියක් නෙමෙයි ඒක තමුනාසලා අයිතිවාසිකම ඔබට කිසි කෙනෙකුට බාධා වෙන්නේ නෑ හැබැයි කුමන්ත්‍රණ කරන්න ලෑස්ති නම් තමන් ගාවට නීතිය එනකොට පරාජිකත්වයක් රටේ නිර්මාණය කරන්න ලෑස්ති නම් අපම තමුනාසලට කියනවා අපි T56ක් අත්තටම කොට ගත්ත කිරිබත් ගොඩදී ඒ පිටිපස්ස හඹාගෙන ගියා හඹාගෙන මට වවුනියාවේදී අත්බෝම්බ ප්‍රමාණයක් ගත්ත වවුනියාවේදී 80ක් අත්බෝම්බ 80ක් ටැංකියක ඒ අත්බෝම්බ 80ම කොළඹට ගේන්න සලසුම් කරපුවා තිනවා તો කුමක්ද මේ කරන්න හදන ඒ නිසා කුමන්ත්‍රණය කවුරු කොතනක ඒක පාතාලෙ උපයෝග කරගෙන වෙන්න පුළුවන් ඒක හිමුදු පෙරදුණු කණ්ඩායම් යම් කුමන්ත්‍රණක යෙදෙනවනම් දේශපාලන කුමන්ත්‍රණක යෙදෙනවනම් මතක තබා ගන්න මේ සත්භාවයෙන් මේ රට ගොඩනැගීම සඳහා යන ගමනට කිසි කුමන්ත්‍රණකරුවෙකුට ඉඩ දෙන්නේ නැහැ නීති මත නම් නීති හදනවා මේ රට ගොඩ ගන්න ඕන පුළුවන්ද පරාජිත දේශපාලකේ තමන්ගේ අහිමිණු වරප්‍රසාද නිසා තමන්ගේ අහිමි තමන්ට දඬුවම් ලැබෙයි කියලා තමගේ හොරකම් ආරක්ෂා කරගන්න තමගේ අපරාධ ආරක්ෂා කරගන්න රටක කුමන්ත්‍රණයක ගොදුරු බවට පත් වෙන්න ඕනේ ඒකට තමයි ආණ්ඩුව හදලා තියෙන්නේ ඒ අනිත් ආණ්ඩු කුමන්ත්‍රවලට අල්ලන්න පුළුවන් ඇල්ලුවනේ 2001 ආණ්ඩුවට කුමන්ත්‍රණයක 2018 ආණ්ඩුවේ කුමන්ත්‍රණයක 2022 නම් ජනාධිපති පාවිලා පත් වුණේ කුමන්ත්‍රණයක් මම නම් කිසිෙත් මිතන්නේ සමාරය කියනවා නික කුමන්ත්‍රණයක නෑ එතුමා ඇවිල්ලා පාවිලා ජනාධිපති වුණා කුමන්ත්‍රණ නෙවෙයි හැබැයි අපේ ඉතිහාසෙ කුමන්ත්‍රණ තියෙනවා ආණ්ඩුව වැඩ කරනකොට ආණ්ඩුවට හරිය කුමන්ත්‍රණ හදලා තියෙනවා අපි හඳුනාගෙන තියෙනවා තන තන පාතාලේ පුපුරන පිපිරීම් පිළිබඳව අපි ඉතාම හොඳ පරීක්ෂණ කරන මහරගම මෑත කාලේ කිසිදු පිපිරීමක් වෙඩි තැබීම සිද්ධු වුණේ නෑ හැබැයි ඊයරා සිද්ධ වෙලා තියෙනවා හරි ඒ කොහොමද සිද්ධ වෙන්නේ මොකද්ද මේ හදන්න හදන්න ඒ නිසා කවුරු හරි කෙනෙක් රාජ්‍ය ඇතුලේ ඉඳගෙන රාජ්‍යයෙන් එළියේ ඉඳගෙන නිලධාරීන් දේශපාලකයෝ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉඳගෙන පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳගෙන කවුරු හරි කෙනෙක් මේ රට මේ ගොඩනැගීම සඳහා ගණන ගමනට කවුරු හරි කෙනෙක් කුමන්ත්‍රකාර ලෙස බිඳවට්ටන්න උත්සාහ කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී ඇතිතරම් තුළ මාධ්‍ය ඕනතරම් කතා කරන අපි මාධ්‍යයට මුකුත් කරන්නේ ඕනතරම් ලියන්න අපි මුකුත් කියන්නේ නැහැ ඕනතරම් තමුනවාසල මාධ්‍ය සාකච්ඡා දෙන්න අපි මුකුත් කියන්නේ නැහැ ඕනතරම් ගිහලා ගම්වලට ගිහලා සංවිධාන වෙන්න ජනතාව දැනුවත් කරන්න තමුනවාසල දේශපාලන ව්‍යාපාර ගොඩනගා ගන්න කිසි බාධාවක් කරන්න හැබැයි කිසි කෙනෙක් කොතනක හෝ ඉඳගෙන රාජ්‍යට හරි කුමන්ත්‍රණ කරන්න ලෑස්ති නම් ඒ කුමන්ත්‍රණ නම් පරාජයට පත් කිරීම සඳහා ගත හැකි හැම පියවරක්ම ගන්නවා මම මේක කියන්න වෙනම කුතුස නෙමෙයි කාදිර උන්වහන්සේ කර ප්‍රකාශයක් තියෙනවා ව්‍යංගෙන් කියන මොකද්ද උන්වහන්සේ එදින පාස්කු පූජාවට සම්බන්ධ නොවුනේ ප්‍රහාරයක් සිද්ධ වෙන බව දැනගෙනද කියලා සැකයක් හදනවා මම දැක්ක උන්වහන්සේගේ පැත්තෙන් ඒකට මාධ්‍ය සාකච්ඡාවක් තිරිදු මොකද්ද මේ කියන්න හදන මේ ප්‍රහාරය සිද්ධ වෙන එක කාදිර උන්වහන්සේ දැනගෙන සිටියාය කුමන්ත්‍රණ ඒවා නිකන් වචන නෙමෙයි ඒ වචන කතා කරන මහත්තුරු මම අවධාරණය කරනවා හැම වචනයක් පිළිම තමන් වගකීම ගන්න ඕන එක උදේගම්මන් පිළ ප්‍රකාශ කළා තිනෝ ආණ්ඩුවයි සිට තමයි හමුදාපතිවරයා LTT සාක්ෂකම අත්තනු ගොඩ ගත්තේ කියලා නාවික හමුදාපති අත්තනු ගොඩ ගත්ත අධිකරණ නියෝගයක් නිසා විකෘතිය හදන්න එපා කියන්නේ. අපිට තේරෙනවා මතක තියාගන්න. අපි දොරේ සද්දෙත් බෙරේ සද්දෙත් දෙකම අඳුරනවා. කොහොමද දොරට ගහනකොට කොහොමද බෙරේට ගහනකොට? හරිද? එනිසා මම නැවත කියන්නේ කොතනක හරි කෙනෙක් සිටවිල්ලක් හරි දෙනවන කුමන්ත්‍රණයක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ආර්ථික පැත්තේ ඔල දේශපාලන කරන්න. මොකද රට ඉතාමත් හොඳ පීල්ලකට අපි යවතින කරලා තිබෙනවා. මේක අපි අවසන් කරනවා. මේ රටේ ජනතාවත් මේ රටත් මේ පත්තලා තියෙන අපකීර්තියෙන් මේ පත්තලා තියෙන ඉතාමත් අසිරතාවයෙන් මේ රට මුදව ගන්නවා. ඒ වමනා විතරයි අපිට තිබෙන්නේ. අන්න ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒ සඳහා අපේ අමාත්‍ය මණ්ඩලය, අපේ කැබිනට් මණ්ඩල, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අපේ රාජ්‍ය නිලධාරීන් සහ විපක්ෂ මොහොතනෝ මේ සද්භාවයෙන් සහය දෙන්න. මේක තමයි කාර්යය. වෙන මොකද්ද කරන්න තියෙන්නේ? වෙනසක් වෙනවා නම් වෙනසක් වෙයි හරිසා. ඔයාට ඇමතිකමක් ලැබෙයි ඊට වඩා වෙනසක් වෙන්නේ. මතක තියාගන්න. හරිද? මේක තමයි වැඩේ. මීට වඩා වැඩක් තියෙනවා නම් කියන්නේ හොඳ දෙයක්. ඕන කෙනෙක් අපේ යෝජනාවක් ඉදිරිපත් කරන ප්ලේස්සි. හැබැයි කිසි කෙනෙක් DCB එකේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මම ඒක ඊළඟ බය වෙයි ඉස්සඳන්නා. අපි ඇත්තට වෙන් කරේ දිස්ත්‍රික්කවලට වෙන් කරේ පොදු වෙන් කරා, മന്ത്രിවරු සංඛ්‍යාව බලලා වෙන් කරා. ඇත්තටම දිස්ත්‍රික්කෙන් සිදුවී යුතු තිබුණා. නෑ, දිස්ත්‍රික්කෙන් සිදුවී යුතු තිබුණා. ඒ මුදල් වලට සරිලන යෝජනා ප්‍රමාණයක් හැම മന്ത്രിවරගෙම ගත යුතු තිබුණා. මම දන්න සමහර තැන්වල ඒක සිද්ධ වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරන්නම්. මම ඒක පිළිගන්නවා. ඒ කියන්නේ අපි අයවැය ලේකම් ඉදිරිපත් කරනකොට අපේ අපේක්ෂාව උනේ නෑ, අයවැය ලේකම් ඉදිරිපත් කරනකොට අපේ අපේක්ෂාව උනේ හැම മന്ത്രിවරයකට මේ ප්‍රතිපාදන ලැබිය යුතු කියන අපේක්ෂාව මා අයවැය ලේකම් ඉදිරිපත් කරනකොට කිව්වා. එතකොට දිස්ත්‍රික්කෙට මුදල් ප්‍රමාණය ගියාට පස්සේ ඒ මුදල් වලට සරලන යෝජනා ප්‍රමාණයක් ඒ දිස්ත්‍රික්කේ හැම മന്ത്രിවරයෙක්ගෙම ගත යුතු තිබුණා. නමුත් සමහර තැන්වල මට වාර්තා වෙලා තියෙන බිඳ වැටලා තියෙන බව සමහර තැන්වල සිද්ධ වෙලා තියෙනවා. ඊළඟ අවුරුද්දේක සිද්ධ වෙන්න දෙන්නේ නෑ. ඒක මම සාතික කරන්න. හරිද? ඩබල් කරන්නත් අපි try එකක් දෙන්නම්. හරි, ඒකත් try එකක් දෙන්න. මේ ඔව්. ඒ නිර්ණායකයන්ට අනු දෙන්න අමාරු. හා සමහර විට ඇති. අපි කතා කළේ නිර්ණායක වෙනස් කරන්න ඕන අපි වෙනස් කරමු. ඒවට එකඟයි. ඒවට අපි එකඟයි. නිර්ණායක වෙනස් කරන්න ඕන අපි වෙනස් කරමු. අනිත් එක ගත්තොත් මෙතන ප්‍රශ්නයක් මතු වුණා. අපි අයවැය ලේකම් පාස් කරේ මාර්තු මාසේ 21. ඒ විගසම පළාත් පාලන ඡන්දය කැඳෙව්වා. ඊට පස්සේ මේයි 6 තමයි පළාත් පාලන ඡන්දය අවසන් වුණේ. එතකොට අර ව්‍යාපෘති වලට යන්න මනින්න මැතිවරණ කොමිසම් බාධා තිබුණා. එතන මේයි 6 වෙනිදාගෙන් පස්සේ තමයි අපිට මේ ව්‍යාපෘති පිළිබඳ අපිට ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ. එතකොට කාලය කෙටි. මොකද මේ දෙසැම්බර් මාසේ 31 වෙනිදාට අවසන් කරගන්න ඕන. ඒ නිසා සමහර විට යෝජනා ගන්නකොට සමහර මන්ත්‍රීවරු අත්හැරෙන්න ඇති. මොකද මේයි මාසෙන් පස්සේ තමයි අපිට මේක පටන් ගන්න සිද්ධ වුණේ. අපි ලබන අවුරුද්දේ අපි ඒ කියන්නේ අපේ රටේ තියෙනවා අමාත්‍යංශයට මුදල් වෙන් වුණාම තමයි ක්‍රියාකාරකම් පටන් ගන්නෙ. ඒක සාධාරණ අමාත්‍යංශ දෙපාර්තමේන්තු පැත්තෙන්. ඇයි විස්තර මුදල් අයවැයෙන් වෙන් කරාට දෙන්නේ නැහැ? හැබැයි අපි මේ සැරේ අයවැයෙන් අපි මේ සැරේ මේ 2025 වෙන් කරපු අයවැය මුදල් ඔක්කොම දෙනවා. ඒ කියන්නේ අද තියෙන අපිට මුදල් දෙන්න පුළුවන් අර වැඩ කටයුතු යම් ප්‍රමාණයක් ප්‍රමාද වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් අර අයවැය ලේකම් වෙන් වෙන මුදල් ප්‍රමාද වෙනවා කියන සාකච්ඡාවක් ලංකාවේ කවදාවත් ඉන්නේ. 2026 අපි අයවැය ලේකම් පාස් කරපු විගස ජනවාරි මාසේ නම් පටන් ගන්න පුළුවන් මුදල් ලැබෙනවා. අපි එම් ප්‍රතිපත්ති හදලා තියෙන්නේ මොකද මේ මුදල් ලබා දීම නොමිදීම විසින් ප්‍රමාද වීම ඇති වෙලා තියෙන බව මා දන්නවා. මම හිතන්නේ මෙතන විශේෂ ප්‍රශ්නය ආවේ මේයි 6 තමයි අපිට සිද්ධුනේ මේයි 6න් පස්සේ තමයි ව්‍යාපෘති ආරම්භ කරන්න. එතකොට කලබලයට දිස්ත්‍රික් වලින් දිස්ත්‍රි සංවර්ධන කමිටු වලින් ඉක්මනින්ම යෝජනා ටික අරන් එවන්න ඇති. ඒ නිසා මම හිතන්නේ ලබන අවුරුද්ද අපි එහෙම වෙන්නේ නැහැ. හැම മന്ത്രിවරුන්ට වෙන් කරන මුදල් ප්‍රමාණයට සරලන යෝජනා ප්‍රමාණය එහෙම දිස්ත්‍රික්කෙන් ලබා ගැනීමට අපි අවස්ථාව හදලා දෙන්න. අපිට එහෙම දේශපාලනක් අවශ්‍ය නැහැ. ආ මේගොල්ලන්ට දෙන එක එහෙම දේශපාලනක් අපි කරන්නේ කාටවත් മന്ത്രി වුණා മന്ത്രിවරයට විතරක් මම කියන්න කැමති. අපි අපේක්ෂා කරන ලැබෙන අයවැය ලේකණේ යම් සහන වාහනයක් മന്ത്രി දුර කාලයට පාවිච්චි කරලා ආපහු දෙන්න ලබා දෙන්න. හරිද? ඔව්, ඒක තමයි අපි දිස්ත්‍රික් සංවර්ධන කමිටු කතා කරන්නේ. අපි දන්නවා මේ මාසයෙන් පස්සේ අපිට මේ ආරම්භ කරන්න සිදුන ප්‍රමාදයක් තියෙනවා. අපි සෑම දෙපාර්තමේන්තුම කැඳවන ආයතනම කැඳවන වැඩිම මුදල් වෙන් කරපුව කැඳවල අපි ඒක උත්සාහ කරමින් තියෙනවා. ඒ නිසා ඉතාමත් හොඳ ගමනකට අඩිතාලම අපි දමලා තියෙනවා. ඉතින් මම තමුණාසල අවසන් වශයෙන් ඉල්ලන්නේ මේ ගමන තමයි අපිට යන්න තියෙන්නේ. ඒ පාරක් නෑ. තමුණාසල දේශපාලන පක්ෂ වෙනස් හැටියට ඉන්න බලයේ සඳහා අරමුණේ වැඩ කරන්න. ඒක හොඳයි. ඒක නරක නෑ. බලය ලබා ගැනීම සඳහා අරමුණේ වැඩ කරන්න. හැබැයි කුමන්ත්‍රණ වලේ දෙන්න එපා. අස්ථාවර භාවයක් නිර්මාණය කරන්න එපා. ආර්ථික පිළිබඳ අවිනිශ්චිතතාවයක් හදන්න එපා. නේද? මේ අර්ථය. තවපඩ අර කියපු විදිහට උනන් 144යි අද වෙනකොට. 7 වෙනිදා. අය අර කිව්වා මේ SLV log එකේ. මේ යන විදිහට 44 වෙයි කිව්වනේ. හරිද? කිව්වා හර්ෂයි. මම බලන මම බලන ඔයාගේ වටිකක් වැඩි. හරි මොනවද මේ කියන්නේ කියලා. ඔයා 144 වෙයි කිව්වා.